අද අපි සාකච්ඡාවට තෝරගත්තේ මහා සලායතනික සූත්‍රය. මේ මහා සලායතනික සූත්‍රය තථාගතයන් වහන්සේ මේ සවැත් නුවර අනේබිඩු සිටමන්ගේ විහාරයේ වාසය කරන කාලේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇමතුවා වහන්සේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා වහන්සේයි පිළිතුරු දුන්නා. තථාගතයන් වහන්සේ මේ ආයතන 6 පිළිබඳව දේශනා කරනවායි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. මේ ආයතන 6 ගැන පැහැදිලිව විස්තර කරනවායි කියන එක. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඇස ඇතිසැටියේ ඥානෙ නොදකින්. මේ පාලි භාෂාවෙන් තියෙන මේ අජානං අපස්සං කියන එක, නොදැනීම නොදැකීම කියන අදහස ඒකේ තියෙන්නේ. රූපය ඇතිසැටි නොදැනීමෙන් නොදැක්කීමෙන්, මේ චක්කු විඥානීය ඇතිසැටියෙන් නොදැනීමෙන් නොදැකීමෙන්, චක්කු සම්පර්ශය ඇති ආකාරයට නොදැනීමෙන් නොදැකීමෙන්, සුඛ වේවා දුක් වේවා උපේක්ෂා සහගත වේවා, චක්කු සම්පස්ස හේතුයෙන් යමාකාරු වේදනාවක් උපදිනවන ඒ දේත නොදැනීමෙන් නොදැකීමෙන් ඒ චක්කුසේ ඇලෙනවා, රූපේ ඇලෙනවා, චක්කු විඥානී ඇලෙනවා, චක්කු සම්පර්ශේ ඇලෙනවා, සුඛ වේවායි දුක වේවායි උපේක්ෂා සාගත වේවායි චක්කු සම්පස්සේ හේතුවෙන් ඇතිවෙන යම්කිසි වේදනාවක් උපදිනවද මේකෙත් ඇලෙනවා කියන එක තථාගතයන් වහන්සේ මේ දේශනා කරනවා. මෙතන මේ නොදන්නවා නොදක්කිනවා කියලා කියන්නේ මේ මේ පුද්ගලයා මේ දේ ඇහැ කියන එක මේ ධාතු වශයෙන් දකින්නේ නැහැ. ඒක සමුදයක් අස්තංගමයක් කියන දේ දකින්නේ නැහැ. ධාතු වශයෙන් දකින්නේ නැහැ කියලා කියන්නේ දැන් අපි මේ පටවි ධාතුවක් වශයෙන් අපි කල්පනා කරොත් මේ ශරීරයේ මේ ඒ තද ගතියේ තියෙන කොටස් ඔය ඇහැ කියන එක, කන කියන එක. එතකොට ඒ වගේ කොටස් සහිත මේ ශරීරයේ අපි කල්පනා කරන්නේ නැත්තම් මේක මේ පටවි ධාතුව, ඒ පටවි ධාතුව බාහිරත් තියෙන පටවි ධාතුව, මේ පටවි ධාතුව නැතිවීම විනාශ වීම කියන එක තියෙනවා. ඒ විනාශ වීම කියන එක දන්නේ නැත්නම් ඉතින් අපි ඒ ඇහැ සම්බන්ධයෙන් තියෙන දේවල් ඇලීම තියෙනවා. ඒ විදිහටම තමයි මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රයන් සියල්ලම සම්බන්ධින් කියන්නේ. මේ ඊටාම කුඩා වූ දෙයක් මේක නොදන්නාකම නිසා මේක ඇලීම තියෙනවා. එතකොට මේ විදිහට මේ ඇලිලා ඒ වගේම මේකත් එක් වෙලා මේ මුලාවටපත් වෙලා ආස්වාදයේ දකින්න කෙනෙක් වාසය කරනවද එයාගේ පංච උපාදානස්කන්ධය එන්නේ එන්නම වැඩි වෙනවා. උපචේතය ඇති කියලා තියෙනවා. ඒ කියන්නේ එන්නේ එන්නම මේක වැඩි වෙනවා. පුනර්භවය පිණිස ඇති වෙන නන්දිරාග සහගත වූ ඒ තැන් තැන් වල මේ අභිනන්දනා කරන තෘෂ්ණාවක් තියෙනවද? ඒ තෘෂ්ණාවද බොහොමින් වැඩෙනවා. මෙහෙසින් වැඩේ. ඒක නිසා එයාගේ මේ කාය දරතියෝ කියන එක ඒක වැඩෙනවා. ඒ කියන්නේ පීඩාව. කායික පීඩාවන්, මානසික පීඩාවන් වැඩෙන්න ගන්නවා. කායික සන්තාපය. ඒ චෛතසික සන්තාපය කියන්නේ සිත්තැවුල්. කාය පිළිබඳව තියෙන සිත්තැවුල්, මානසිකව තියෙන සිත්තැවුල් මේ සියල්ල වැඩි වෙනවා. කායික පරිදාහයෝ. ඒ කියන්නේ මේක ඉංග්‍රීසියෙන් කියනවා පීව කියලා. මේ කායි මේ තෘෂ්ණාව මෙහෙම වැඩි වෙලා චෛතසිකව අපි පීඩාවටපත් වෙනවා. ඒ වගේම මේ සිත්තැවුල් කිනියව වැඩි. ඒ වගේම දැවිල්ල කායක පරිදාහය. කියන්නේ හරියට උණ වාගේ. ඉංග්‍රීසියෙන් කියන්නේ නම් මේ පීව කියලා. ඒ කියන්නේ දැවිල්ල කියලා කියනවා සිංහලෙන්. අර අපි උණ ගැනිලා ඉන්නකොට අපිට දැනෙනවා නිකන් ඇඟ පිච්චෙනවා දැවෙනවා. අන්නේ වාගේ තමයි මේ රාග සිත්විලි ඇති වෙලා තියෙනකොට මේ පුද්ගලයා මේ රාගයේ විසින්ම මේ උණ ගැනිලා වාගේ දැවෙන ගතිය.
හලෝ
හලෝ හලෝ මම මයික් එක මියුට් කරගන්න.
හරි.
එතකොට මේ විදිහට මේකේ සම්පූර්ණයෙන්ම මේ දැවීම් තත්වයටපත් වෙනවා. මේක උනේ මොකද්ද? මේ ඇහත් එක්ක රූපයක් චක්කු විඤ්ඤා ගැටිලා චක්කු විඤ්ඤාණයක් ඇති වෙලා ඒකෙන් ස්පර්ශයක් ඇති වෙලා ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවට සුඛ වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් අදුක්කම සුඛ වෙන්න පුළුවන් මේකට ඇලුනා. මේ ඇලීම හේතු කොටගෙන ඒ පුත්කලයාගේ මේ සම්පූර්ණයෙන්ම මේ පංච උපාදානස්කන්ධේ ඉන්නේ වැඩි වෙනවා. මේක හරියට තේරුම් ගන්න ඕනේ මේක මේ මේ ක්‍රමයට තමයි මේ පංච උපාදාන ස්කන්ධය වැඩිවීම කියන එක සිද්ධ වෙන්නේ. ඇහෙන් රූප බලලා ඒකේ ඇති වෙන වේදනාවට අර මුලාවටපත් වෙලා මේකේ ආස්වාදයේ දකින්න කල්පනා කර කර ඉන්නවා. මේක නිසායි මේ දේ වෙන්නේ. එතකොට මේ මුලා වීම කියන එක ඒ කියන්නේ මේක නොදන්නාකම. යම්කිසි කෙනෙක් මේ මෝහය කියන එක ඇති වෙන විදිහ දන්නේ නැත්නම් ඉතින් ඒතන තියෙන්නේ සම්පූර්ණ මුලාවීම. යම්කිසි දෙයක ඇතිවීම දන්නේ නැත්නම් සමුදය දන්නේ නැත්නම් අස්තංගමේ දන්නේ නැත්නම් ඒක හේතු කොටගෙනම මේ මුලාව කියන එක ඇති වෙන. ඔය ආහාර හතරේ බලාගෙන ගියාම ඔය හතරවෙනි පාරේ මේ විඥාන ආහාර හේතු කොටගෙන තමයි ගාක් කාලවට මේ සම්පූර්ණයෙන්ම යන්නේ දිගින් දිගටම මේ මෝහය දක්වා. ඉතින් මේ මෝහය ඇති වුණාට පස්සේ ඒක නිසා මේ පුද්ගලයා මේ මේක බදාගෙන ඉන්නවා. දැන් අපි දන්නේ නැත්තම් තමන්ගේ ඇහැ නැති වෙනවා කියලා පොඩ්ඩක් ඉන්න. දන්නේ නැත්තම් මේකේ මේක ඇති වෙන අය කියන එක අපි දන්නේ නැත්තම් හැදෙන විදිය දන්නේ නැත්තම් ඇහැ කියන එක අනිත්‍යයි කියලා දකින්නේ නැත්තම් මේ ඒක නිසා අපි නිතරම මහ නිට්ටයයි කියලා සිතාගෙන ඒකෙන් ඒ රූප බලමින් ඒකේ ආස්වාදය ලැබමින් ඉවේ ඉන්නවා. ඈ එක්කෝ ඈ නරක වෙන්න ඕනි, එහෙම නැත්නම් රූපයන් වෙනස් වෙන්න ඕනි. ඒ දෙක ඇති වුණා නම් මොන එතනෙ තියෙනවා. එහෙම නැත්නම් අර චක්කු විඥානේ එතෙන්ද ඇති වෙන මේ විඥානයන් ගත්තාම මේ විඥානයන් වල වටිනාකම කියන එක එක්ක නැති වෙන්නත් පුළුවන්. මොකද දැකලා දැකලා පුරුදු වෙලා ඉතින් ඒකත් ඇති වැඩක් නැහැ කියන තත්ත්වයටවත් පස්සේ කාලෙක ඇති වෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්තම් මේක පේන්නේ නැහැ. මේක පේන්නේ හුඟක් වෙලාවට මේ ආස්වාදයෙන් බලමින් මොකද අපි පුරුදු වෙලා තින්නේ එහෙම. නැවත නැවතත් එකම දේ සකස් කරන්නයි අපි පුරුදු වෙලා තින්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි මේ සම්පූර්ණයෙන් මේ දැවිල්ල කියන එක පීඩාව සත් සිත්තව මේ සියල්ල ඇති වෙන්නේ ඒ දේ සම්බන්ධයෙන් මේ විදිහට පැවැත්වීමෙන්. දැන් අපි මොනවා හරි අයිති කරගෙන ඉන්නවා නම් ඒ අයිති කරගෙන ඉන්න දේ වෙනස් වෙනවා නම් ඔන්න අපිට ඔන්න දන්නා දැවිල්ල කියන එක හොඳට පේන්නේ. ඔන්න කොයි තරම් දැන් මේ අපරාධය මල් ළඟ තිබිච්ච මේ දේ කැඩුනනේ. දැන් කාර් එකක ටයර් එක හුලන් ගියා නම් ඒත් තියෙනවා ඒ ගතිය. මේ පුදුම කරදරයක් නෙවෙයි මේමයි කියලා ඒ පොඩි දේ වුණත් අපි හරියට වෙනවා. ඉතින් මේක ලොකු දේවල් ගත්තාම තමන්ගේ ශාරීරික සම්බන්ධයෙන් හෘදේ රෝගේ ඒ වගේ කැන්සර් ඒ වගේ දේවල් වුණාම අන්න හොඳට පේනවා කො තත්ත්වේ කොයි ආකාරයේද කියලා මේ පීඩාව. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මේ මහණෙනි මේ කන කියන එක ඒකත් හරියට දන්නේ නැත්තම් ආග්‍රාණී يعني මේ නහසේට සුවඳ දිවට රස එතකොට කයට ස්පර්ශය ඇති වෙන දේ මනසට ඇති වෙන දේ ධර්මයේ ඇති වෙන මනෝවිඥාන මේක ඒකෙන් ඇති වෙන සම්පර්ශය මෙවන් යථාභූතව දන්නේ නැත්තම් ඒකෙන් ඇතිවෙනා වූ සුඛ වෙච්ච දුක වෙච්ච යම්කිසි වේදනාවක් උපදින්නමද මේක යථාභූතයෙන් දන්නේ නැත්නම් මේ මනුස්සයා මේ රාග වශයෙන් මේක ඇලෙන ධර්මියෙත් ඇලෙන මනෝ විඥානෙත් ඇලෙන මනෝ සංපස්සේත් ඇලෙන ඒත්වෙන් ඇතිවෙනා වූ සුඛ වූ දුක වූ යම්මාකාර වූ වේදනාවක් ඇද්ද ඒකෙත් රාගය විසින් ඇලෙන. එතකොට හොඳට කල්පනා කරන්න මේක ඇලෙන හේතුව තමයි මේ අනිත්‍යභාවය කියන එක දන්නේ නැහැ කියන එක. අනිත්‍යභාවය දන්නවනම් අපි මේ දේ අපිට සිද්ධ වෙන්නේ නැහැ. මේ සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මහා අත්තිපදෝක සූත්‍රයේ මේ 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 අපි මේ රූපය ගත්තාම මේ අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි අරගෙන සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මේ බාහිර රූපය කියන එක පඨවි ධාතු කියන පඨවිය ගත්තොතින් අපි මේ පෘථුවිය කියන එක මේ කැඩිලා විනාශ වෙලා යනවා. එක කාලයකදී මේක සම්පූර්ණයෙන්ම මේ විනාශ වෙලා යනවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියාම එතකොට මේකේ මේ විදිහට විනාශ වෙනු පේනෝ නම් කෙනෙකුට මෙතෙන්දී අපි මේ කල්පනා කරනවා මේ තණ්හාව නිසා ඇතිවෙච්ච මේ පොඩි ශරීරේ අර මහවිශාල පෘථුවිය විනාශ වෙනවා නම් මේ පොඩි ශරීරේ මොකද්ද මේක ගැන කවර කතාවද කියන එකයි මෙතන පෙන්නන්නේ. මේකේ මේ මගේ කියලා ගන්න දෙයක් මමයි කියලා ගන්න දෙයක් මොනවත් මේකේ ඇත්තේ නෑ. මේක සම්පූර්ණයෙන්ම අරක විනාශ වෙනවා නම් මේකත් ඒ වගේම තමයි. අන්න ඒ බව නොදන්නා කවුරුද තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැ අපි දන්නවා නම් හොඳට යථාභූතව දන්නවනේ. රූපේ යථාභූතව දන්නවනේ. ඒ චක්කු විඥානියත් යථාභූතව දන්නවනේ. චක්කු සම්පස්සයක් දක්වනවා නම් ඒ ඇහැ රූපය ගැටළු චක්කු විඥානි චක්කු තුනේ එකතු ස්පර්ශය ස්පර්ශය අපි හොඳට දන්නවා මේ තුන එකතු වෙලා තමයි මේක වෙන්නේ කියලා දන්නවා ස්පර්ශය විසින් මේක එකතු කරනවායි කියලා දන්නවා මේ විදිහට දන්නවා නම් මේකේ හිත ඇතිවෙන්නා වූ සුව වෙච්ච සුඛ නැත්තම් දුක එහෙම නැත්තම් අදුක්කම සුඛ ඒ අමාකාර වූ වේදනාවක් තියෙනවා ඒ වේදනාවත් හරියට දන්නවා නම් දකින්නවා නම් ඒ පුද්ගලයා මේ ඇහි ඇලෙන්නේ රූපේ ඇලෙන්නේ චක්කු විඥානේ ඇලෙන්නේ චක්කු සංපස්සේ ඇලෙන්නේ චක්කු සංපස්සේ හේතුන් ඇති වෙන සුව වෙච්ච දුක් වෙච්ච නොදුක් නොසුව වෙච්ච යම්කිසි වේදනාවක් උපදිනවද මේක ඇලෙන්නේ මේ විදිහට මේ ඇලෙන්නේ නැතුව එක් වෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ආදීනව දකමින් වාසය කරනවා නම් ඔහුට මේ මතු පංච උපාදානස්කන්ධය මේ අඩු වෙනවා ඒක වැඩෙන්නේ නැහැ ඒක නැති වෙලා යනවා ඒ කියන්නේ අපි හරියට මේ කැටේකට අපි යමක් සල්ලි දාන්න නැත්නම් මේ කැටේ පිරෙන්නේ නැහැ. ඒ වගේ මේ මේකට අපි දාන්න නැත්නම් අපි ගත්තොත් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ මගේ කියලා ගත්තොත් තමයි අපි මේක එකතු කිරීම කියන එක වෙන්නේ. ඒ කියන්නේ සංස්කාරයන් අපෙන් හැදෙනවා නම් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. සංස්කාරයන් හැදෙන්න නම් අර වේදනාවට අපි සංඥාවෙන් හඳුනාගෙන ඒක නිසා චේතනාවන් ඇති වෙනවා. ඒ චේතනාවන් ඇති වෙලා චේතනාවන් නිසා සංස්කාරයන් ඇති වෙන්න ඕනේ සංස්කාරයන් ඇති වෙනවායි කියලා කියන්නේ අර රූපේ මගේ කියලා ගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංකාරක කියලා. මෙහෙම ගැනීම තමයි මේ මගේ කියලා ගැනීම හේතු කොටගෙන තමයි මේ සංස්කාරයන් ඇති වෙන්නේ. එතකොට අර ඇහෙන් දකින රූපේ අපි අභිනන්දනය කරන්නේ නැත්නම් ඒක අල්ලගන්න නැත්නම් ඇලෙන්නේ නැතුව ඉන්නවා නම් ඒකත් එක්ක එක්වෙන්නේ නැත්නම් අන්න එතෙන්දී අපිට මේක එකතු වෙන්නේ නැතුව යනවා. කට කැටේට සල්ලි දාන්නේ නැතුව වා. ඒ පුනර්භවයේ ඇතිගන්න නන්දිරාග සහගතු ඒ භවයේ අභිනන්දනා කරන තෘෂ්ණාවක් ඇද්ද? ඔහුට ඒ තෘෂ්ණාවද ප්‍රහීන වේ. මේ අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පහයි, මනසත් එක්ක හයයි. මේ සම්බන්ධයෙන් අපිට මේ අපිට ඇති වෙන්නේ නැහැ මේ පීඩාව. සිත්තුල් ඇති වෙන්නේ. දැවිල් ඇති වෙන්නේ. ඒ සම්පූර්ණයෙන් අර ඉස්සෙල්ලා අපි ගත්තොත් එහෙම අපිට පීඩාවටපත් වෙනවා. මේ අපේ මේ රූපය මගේ කියලා ගත්තාම අපි දන්නවා අපේ මේ රූපය නිසා අපි කොච්චර පීඩාවකටපත් වෙනවද කියලා. රූපය මගේ කියලා අරගෙන මේ රූපය අපි හදාගත්තා. ඒ හදා ගැනීම හේතු කරගෙන අපි දන්නවා මේක කවලා පොවල කොච්චරනම් මහන්සි වෙනවද මේක සම්බන්ධයෙන් කියලා. මේක නිසා කොච්චර සිත් ඇවුල් ඇතිනවද? අනේ මගේ මේ මෙතන රිදෙනවා, අතන රිදෙනවා, මේ කොන්දේ අමාරුව ඊළඟට ඉතින් කල්පනා කරනවා මේ ලෙඩක්ද දන්නේ නැහැ. ඔය වගේ සිත් ඇවිල් හරියට තියෙනවා. මේ සියල්ලම ඇති වෙන්නේ මේ අපි අල්ලගෙන ඉන්න නිසා. මේකත් එක්ක ආවිල මේක අල්ලගෙන ඉඳීමේ. අල්ලගෙන ඉන්නේ නැත්තම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී මේ ආදීනවයන් අපි දකින්නට ඕනේ. කවුරුවත් මොකක්වත් අතහරින්නේ නැහැ ආදීනවය දකින්න නැත්තම්. ඒත් මේ ආදීනව සංඥාව මතක ඇති ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ මේ චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කියලා මෙහෙම රෝග 48ක්ම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කන එකත් බඩගින්න පිපාසාව ඒවත් ඔක්කොම රෝගේ අසුචි පිට කිරීම මුත්‍රා පිට කිරීම පවා මේව රෝග. මේ වගේ ආදීනවයන් තමයි මේ අපේ මේ රූපේ තියෙන්නේ. මේක හොඳට කෙනෙක් දන්නවා නම් කල්පනා කරනවා නම් නිතර නිතර භාවිතා කරනවා නම් ඒක හේතු කොටගෙන අල්ලා ගැනීම කියන එක නැති වෙනවා. මෙහෙම භාවිතා කිරීමෙන් ඉන්නවා නම් අරව පහ වෙලා ගිහිල්ලා මේ එයා හොඳ සුඛයකටපත් වෙනවා. අර දේවල් ඔක්කොම සම්පූර්ණයෙන් අඩුවෙලා යනවා. අඩුවෙලා ගිහිල්ලා මේක අර සුඛයක් ඇති වෙනවා. අර ඉස්සෙල්ලා දැන් බලන්න අපි මොකක් හරි දෙයක් අල්ලගෙන ඉන්නවා නම් කොයි තරම් ඒක නිසා දුක්කයක් තියෙන ළමයෙක් ගන්න පොඩි ළමයෙක් සම්බන්ධයෙන් අපි ඒ ළමයාව අල්ලගෙන ඉන්නවා නම් මනසෙන් මෙන්න මෙහෙමයි ඒ ළමයාව පවත්න්නේ මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ළමයා වෙනස් වෙනකොට අර මනුස්සයාගේ මනස වෙනස් වෙනවා. ඒ තරම් දුකක් විඳිනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේ දේවල් අත්හරින්න අර ළමයා මොකක් වුණත් අපිට ඒ දේ කිසි ප්‍රශ්නයක් නැති වෙනවා. මෙන්න මේ වගේ අපිට සම්පූර්ණයෙන් මේ හැමදේම අයින් වීම හේතු කොටගෙන අපිට ඉවත් වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කෙනෙක් මේ ආදීනවය බලමින් වාසය කරනකොට ඒ පුද්ගලයාගේ ඒ අවස්ථාවේදී යම්කිසි දෘෂ්ටියක් තියෙනවද? ඒ දෘෂ්ටිය ඒ ඒ දෘෂ්ටිය එයා පුද්ගලයාගේ සම්මා දෘෂ්ටියක් වෙනවායි කියලා. දැන් අපි ආදීනවේ බලබලා ඉන්නකොට අපිට තියෙන දෘෂ්ටියක්, ඒ දෘෂ්ටිය අපි යම්කිසි දැකීමක් තියෙනවද මේක සම්මා දෘෂ්ටිය වෙන බලන්න. අර තථාගතයන් වහන්සේ මෙතෙන්දී පෙන්නන්නේ මේ කෙලින්ම මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය වූ එකම නෙමෙයි. මේක මෙනෙහි කිරීමෙන් මේ පුද්ගලයාගේ අපි නියම දෘෂ්ටියට ඇති වෙනවා. හැබැයි ඒක පස්සේ ආර්ය වූ සම්මා දෘෂ්ටිය බවට පත් වෙනවා මේ විදිහට. කියලා එක නිකම්ම නෙමෙයි. ඒක තථාගතයන් වහන්සේ ටිකින් ටික පැහැදිලි කරනවා මෙතන ඊළඟට වෙන්නේ මොකද කියන එක. අර ඒ අවස්ථාවේදී අපිට ඇති වෙනවා සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති වෙලා ඒ නිසා අපිට සම්මා සංකල්පය ඇති වෙනවා. අර මුලින් අපි යම්කිසි රූපයක් දිහා බලලා මේ රූපේ හොඳයි කියලා, සුඛයි කියලා අරගෙන ඒක ගැන හිත හිතා ආස්වාදයේ සහිතව බල බල ඉඳලා අපි උන්න නරක පැත්තට ගියා. දැන් මේ පුත්කලයා මේ ආදීනවේ මෙනෙහි කිරීමෙන් අපි තුමු අසුබේ බලනවා, එහෙම නැත්නම් මේ අර රෝගයන් වශයෙන් බලනවා. මෙතින් මේ රූපේ බලන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවානේ. අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා අපිට දීර්ඝ වශයෙන් බලන්න පුළුවන්. මේක බයතෝ කියලාත් බලන්න පුළුවන්. බයයි කියන එක මේ රූපේ නිසා ඇති වෙන බය කොච්චරද කියන එක. මේ විදිහට මේක බලන්න බලන්න මේ පුද්ගලයාගේ යන සම්මා දෘෂ්ටිය ඇති වෙනවා. ඒක නිසා සම්මා සංකල්පයන් ඇති වෙනවා. මොකද සම්මා සංකල්පය කියන්නේ දැන් ඉස්සෙල්ලා පිළිගත්තා හොඳයි කියලා. අනේ මේකෙන් මට පුදුමාකාර දේවල් ඇත්තේනොයි කියලා කල්පනා කරලා මේක අතහරින්න කැමති වෙනවා. ඉතින් අපි බලමු මේ කාමයේ හේතු කොටගෙන අපි අපායෙ ඉපදෙනවා නම්, තිරසන් ලෝකෙ ඉපදෙනවා නම්, ප්‍රේත ලෝකෙ ඉපදෙනවා නම් අපි මොකටද මේ කාමයන් එක්ක අවෙන්නේ? ඒ වගේම ඉතින් ද්වේෂයන් ඇති කරගත්තොත් ඉතින් වෙන දේවල් දන්නවා, අපාය තිරසන් ලෝකේ, ප්‍රේත ලෝකේ. එහෙමනම් අපි මොකට දේවට යන්නේ කියන එක කල්පනා කරනවා. මේ විදිහට ඒ කල්පනා කරලා ඒක නිසාම මේ නෙක්ඛම්මයක් කියන එක ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී යාගේ සම්මා සංකල්පය ඇති වෙනවා. සම්මා සංකල්පය තියෙනකොට ඒ පුද්ගලයාගේ යම්කිසි වායමක් විරියක් තියෙනවද? ඒක සම්මක් වායමයි. එතකොට මේ විදිහට සතිය, ඒ වෙලාවේදී සතිය තියෙනවා නම්, සිහිය තියෙනවා නම්, මේක දුකයි කියලා දන්නවා නම්, ඒ කියන්නේ මේකෙන් ඇති වෙන්නේ මට දුකක්ම තමයි, කරදරයක්ම තමයි, පීඩාවක්ම තමයි, දැවිල්ලක්ම තමයි කියලා අල්ලගැනීම, අත්හැරීම හේතු කොටගෙන එයා කල්පනා කිරීමෙන් එයාට සතිය ඇති වෙනවා, සිහිය ඇති වෙනවා. එතකොට මේක රූපයයි කියලා දන්නවා. රූපේ සමුදය අස්තංගමයි කියන දේ එයා දැනගන්නවා. මෙහෙම ඒ වෙලාවේදී යම්කිසි සමාධියක්, ඒ මොහොතේදී ඒ පුද්ගලයාගේ යම්මාකාර වූ සමාධියක් තියනවාද, ඒ සමාධියට සම්මා සමාධිය වෙනවා. බලන්න මේක මේ භාවනා කරන මොහොතේදී හරි මෙනෙහි කරන මොහොතේදී හරි ඇති වෙන தත්ත්වය මේ කතා කරන්නේ. අර භාවනා කරලා ඉවර වෙලා මේ මිනිස්යාගේ මනස වෙන ආපහු අර පරණ පුරුතට යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. මේ භාවනා කරන මොහොතේදී මේක සිත ඉහළට නම්වාගෙන යන විදිය තමයි මේ පෙන්වන්නේ. මේ විදිහට පැවැත්ティමින් මේ සම්මා සමාධිය මේ වෙලාවේදී හට ඇති වෙනවා. මේ නිසාම මේ වෙලාව තථාගතයන් වහන්සේ දේශනා කරන දැන් මෙහිම කරන පුද්ගලයා මම අද මේ විදිහට භාවනා කළා නම්, කල්පනා කරා නම්, ඊට පස්සේ දැන් මම කල්පනා කරනවා දැන් බලන්න නෙක්ඛම්ම සම්මා සංකල්පයේදී අපි කල්පනා කරනවා මේ නෙක්ඛම්මේ අව්‍යාපාදේ අහිංසාව තමයි මම හොඳ කියන එක. කාම සංකල්පයන් වැරදි කියලා. ඉතින් මේව කල්පනා කරාම ඉතින් කෙනෙක් මේ කාමයේ වර්ධවා හැසිරින් කියව කරන්නේ නැහැ. ලෝභය ඇති වෙනවයි කියලා බොරු කියන්නේ නැහැ. ද්වේෂය ඇති වෙනවයි කියලා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මේවෙන් අයින් වෙනවා. එතකොට දැන් එක දවසක් මේක කරාම ඊළඟ දවසේ යාගේ මනස අර විදිහට පිරිසුදු වෙනවා. මේ පිරිසුදු ලගියාම ඒ පුද්ගලයාගේ කාය කර්ම, වචී කර්ම, ඒකම සම්මා ආජීවය කියන එකෙම ඇති වෙනවා. හොඳ කාය කර්මයක්, හොඳ වචී කර්මයක් ඒ සම්මා ආජීවයන් එය ඇතුළ පිරිසිදු බවට පත් වෙනවා. මෙහෙම පිරිසිදු බවට පත් වෙලා ඊළඟ දවසේ භාවනා කරනකොට දැන් මේ පිරිසිදු බව හේතු කොටගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක වැඩෙන්න පටන් ගන්නවා. මේක එක පාරටම වෙන දෙයක් නෙමෙයි, ක්‍රමක්‍රමී මේක ඇති වෙන්නේ. කාලයක් යනකොට තේරෙනවා. වැඩෙන්නේ නැති වෙනකොට කල්පනා වෙනවා මේ වැඩෙන්නේ නැත්තේ මොකක් හරි අඩුවක් තියෙනවා කියන්නේ. අඩුව මොකද්ද කියලා හොයනකොට ඒක පේනවා. ඊට පස්සේ ඒක පිරිසිදු කරගන්නවා. එතකොට මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන මේ මහණ අට සතර සතිපට්ඨානිය භාවනාවෙන් පිරීමට ඇති. සතර සම්‍යක් ප්‍රදානිය භාවනාවෙන් පිරීමට ඇති. සතර ඉද්ධිපාදය භාවනාවෙන් පිරීමට ඇති. පංච ඉන්ද්‍රියෝද භාවනාවෙන් පිරීමට ඇති. පංච බලයෝද භාවනාවෙන් පිරීමට ඇති. සප්ත බොජ්ජංගයෝද භාවනාවෙන් පිරීමට ඇති. මේකින් එකට ඇති වෙන. මේ කියන්නේ හොඳ පාරේ යන්න යන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට දිගටම සම්මාසති සම්මා සමාධි විදිහට ගියාට පස්සේ ඒක නිසා මේ සම්‍යක් ප්‍රදානිය ඇති වෙනවා. මේ මේ කියන විදිහට තමයි මේ පෙතකෝපදේශයත් පෙන්වන්නේ. දැන් පෙන්නවා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව කියන එක භාවිත කරනකොට. එතකොට අර අසුභය බලනවා නම් මේ අසුභයන් හේතු කොටගෙන ඉතින් මම ප්‍රථම ධානී පුරුණවයි බුද්ධලේ. එතකොට අන්න බලන්න සමාධියට ආවා. සම්මා සද්ධිය ඉඳන් සම්මා සමාධියට ආවා. මේ විදිහට මේ සමාධිය ඇති වෙ ඉන්නකොට මේ බුද්ධලේ මේ ප්‍රථම සතිපට්ඨානී පුරුණා. මේ ප්‍රථම සතිපට්ඨානී පුරුණගෙන ඉන්නකොට ඒ කියන්නේ ඉතින් මේ දන්නවා මේ දුකයි කියලා රූපයයි කියලා දන්නවා. මේ රූපේ ඇතිවීම කියන එක දන්නවා. රූපේ නැතිවීම කියන එක දන්නවා. ඒ සිහිය සහිතව මේ හොඳට පවතිනකොට යාට උන ප්‍රථම විහරණය පුරුණා. මේ සතිය ඇති වුණාම ඇති වෙන්නේ සමාධිය. එතකොට සතිය නැති වෙන සමාධිය මේ විහරණය කියලා කියන්නේ මේ දිබ්බ විහාරය කියන එක. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, තුතිය ධ්‍යාන, තුතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන කියන ධ්‍යාන හතරම පිරෙන්න පටන් ගන්නවා. එකවරට නෙමෙයි ක්‍රමක්‍රමයෙන් පිරෙනවා. මේක ඇති වුණාම පස්සේ මේ ප්‍රථම සම්‍යක් ප්‍රදානය පුරුණා. ප්‍රථම සම්‍යක් ප්‍රදානය කියලා කියන්නේ මේ අර අනුප්පන්නානම් පාපකානම් අකුසනානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පද්දංහාති පජහති. ඉපදෙලා නැති පාපක අකුසල ධර්මයන් නොඉපදීම පිණිස මේ වෑයම් කරනවා, විරිය කරනවා, විරිය ආරම්භ කරනවා, සිත තද කරගන්නවා. මෙහෙම කිරීමෙන් මේ සම්‍යක් ප්‍රදානය පිරෙනවා. එතකොට අපිට ඇති වෙලා නැති දේවල් මොනවද? මේ කාම සංකල්පය ඇති වෙලා නැත්නම් මේ කාම සංකල්පය අපි ඇති වෙන්න දෙන්නේ නැති වෙන්න හොඳට මනස තද කරගන්නවා. ඇති කරගන්නවා මේ වීරය. ගමනක් යන්න ඉස්සෙල්ලාම අපි ඇති කරගෙන ඉන්න ඕනේ මේ දේ බම්මාට මෙහිම ගියාම මට මේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක ඇති වෙන්න නොදී පවත්වනවා කියලා. තමාල ළඟ ව්‍යාපාද විතක් කියන්නේ නැහැ නේද? දැන් මේ මොහොතේ නැහැ. හැබැයි ඇති වෙන්න පුළුවන් කියලා දැනගෙන මහන්සි වෙලා උනන්දු වෙලා ඒක පවත්වනවා. මේ මම මේ විදිහට ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එක. ඉතින් මේ විදිහට ගිහිල්ලා මේ මේක හේතු කොටගෙන මෙතන තව කරුණු තියෙනවා. මේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මී කියන්නේ මේ ප්‍රථම චතුරාර්ය සත්‍ය පළවෙනි එක දුක්ඛ සත්‍යය. ඉතින් ඒක නිසා ප්‍රථම අදිස්ථානි සත්‍ය අදිස්ථානිය ඇති වෙලා ඒක නිසාම ඡන්ද සමාධිය ඇති වෙනවා. එතකොට සතිපට්ඨානේ මේ විදිහට මේ සතර යුද්ධපාදයන්. එතකොට පෙන්නනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්‍යක් ප්‍රදානිය ඇති වෙනවා. මේ සම්මා ප්‍රදානිය හේතු කොටගෙන මේ යුද්ධපාදේ පළවෙනියට ඇති වෙන්නේ පළවෙනි පාරණ ඡන්ද සමාධි යුද්ධපාදය තමයි එතන වැඩෙන්නේ. ඉතින් මේව වැඩෙනකොට මේ ඉන්ද්‍රියන් වැඩෙන්න ගන්නවා. සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වැඩෙන්න ගන්නවා. මොකද මෙතනදී මේ පුද්ගලයාට මේ තථාගතයන් වහන්සේව මේ ධර්මයේ පේන්න පේන්න අනේ තථාගතයන් වහන්සේ මේක කිව්වනි කියලා එන්න ඒ වගේ අදහස් එනවා. අනේ තථාගතයන් වහන්සේ මේක ප්‍රකාශ කරානේ. අනේ මම මේ දකපු යම් වූ ධර්මීය තියෙනවද මේ තථාගතයන් වහන්සේ මේක දැකලා කිව්වයි කියන දේ තමන්ට පේන්නේ. එතකොට මේ වීර්යය තියෙනවා. ඉතින් මේ සමාධියෙන් වැඩෙනවා, ප්‍රීතිය ඇති වෙනවා. ඉතින් මේ පුද්ගල මේ ධානයන් සහිතව මේක එන්න එන්නම ගමන් කරනවා. ඉතින් සමාධිය වැඩෙනවා. ඒක නිසාම ඥානයන් ඇති වෙනවා. ඉතින් මේව බලයන් බවටපත් වෙනවා. මේ බලයන් බවටපත් වෙලා මේ සප්තබොජ්ජංගය කියන එක මේ පිළිවෙලට පටන් ගන්නවා. එතකොට උපේක්ඛාව සහිතව මේ පුද්ගලයාට ඉන්න පුළුවන්. උපේක්ඛාව සහිතව කෙනෙක් ඉන්නවද? ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ චතුත්ථ ධානයෙන් ඉන්නවද? ඒ නොලෙජ් එක සඳහා, දැන ගැනීම සඳහා, විශේෂයෙන් දැන ගැනීම සඳහා යමක් මේ දකින්න දෙයක් තියෙනවද? ඒ සියලු දේවල් මේ චතුත්ථ ධානයෙන් නේද බලන්නට පුළුවන් කියන්නේ. ඒක තමයි මූලිකම දේ. එතකොට මේක නිසා මේ පුද්ගලයාට මේ සමතය, විදර්ශනා යන ධර්මෝ දෙදෙන යුගාන්දව පවත්ිනවයි කියලා කියනවා. ඒ කියන්නේ මේ හරියට නිකන් මේ අපි දන්නවා මේ හරක් දෙන්නේ ගැට ගහපු අර ලංකාවේ කරත්ත තියෙන එක දෙපැත්ත දෙන්නේ ගැට ගහලා තියෙන්නේ ඇදගෙන යන්න. අර එක්කෙනෙක් අදිනවා අනිත් එක්කෙනත් අදිනවා. ඒ වගේ මේක දැන් යෝක් ටුගෙද කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. විදර්ශනාවන හේතු කොටගෙන මේ අපි මුලින්ම සම්මා දිට්ඨියදී අපි ධර්මයේ මෙනෙහි කරනවා. මේක මේ වගේ මේ දුක්ඛ වුණ දෙයක් නේද කියන එක මෙනෙහි කරනවා. ආදීනවෙන් සහිත දෙයක් නේද කියන එක මෙනෙහි කරනවා. ජාතිය දුක වශයෙන්, ජරා දුක වශයෙන් මේව මෙනෙහි කිරීම කරනවා. මෙහෙම කරන්න අර විදර්ශනාව පැත්තෙන් එනවා. විදර්ශනාව හේතු කොටගෙන අපි සමාධියට යනවා. සමාධිය ඇති වුණාම අර සමාධිය හේතු කොටගෙන අපි ඊළඟට ආයෙත් දකින්න ගන්නවා අර විදර්ශනා සහිත දේ පේන්න යථාභූත ඥාණයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. මේ දෙක දෙන්න එක්කෙනෙක් තල්ලු කරනවා අනිත් එක්කෙනෙක් තව එක්කෙනෙක් අදිනවා. මේ දෙකම පවතින අවස්ථාවක් තියෙනවා. සමතයයි විදර්ශනාවයි දෙකම මනසේ පවතින අවස්ථාවක් දෙනවා. බොහොම හොඳ අවස්ථාවක් නේද. එතකොට මේ විදිහට පවතිනකොට මේ පුද්ගලයාට යම්කිසි ධර්ම කෙනෙක්, යම්කිසි ධර්මයක් අභිඥායෙන් පිරිසුදු දත යුත්තාද? ඒ කියන්නේ විශේෂ ඥානෙන් විශේෂයෙන් දත යුතු දේ තමයි මේ කියන්නේ. ඒ ධර්මයන් මේ පුද්ගලයා ඒ පිරිසුදුව දැනගන්න. යම් ධර්ම කෙනෙක් මේ විශේෂ ඥානෙන් අභිඥාවෙන් පහ කළ යුතු දෙයක් තියෙනවාද? ඒ කියන්නේ got rid of කියන එකයි. ඒ පහ කරපු දේ එයා පහ කරනවා. යම් ධර්ම කෙනෙක් මේ අභිඥාවෙන් විශේෂයෙන් එයා භාවිත කළ යුතු දෙයක් තියෙනවාද? ඒ කියන්නේ develop කරනවා කියන එකයි. ඒ ධර්මයන් එයා ඒ වඩන්න පටන් ගන්නවා. යම් ධර්ම කෙනෙක් පහ මේ ප්‍රත්‍යක්ෂ කළ යුත්තාද? ඒ කියන්නේ realize කියන එකයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. ඒ එහෙම අවබෝධ කරගත යුතු දේ ඒ ධර්මයෙන් මේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා දැනගන්න. තථාගතයන් වහන්සේ විස්තර කරනවා කවර ධර්ම කෙනෙක් අවිඤ්ඤාවෙන් පරිඤ්ඤය වේ යුතුද කියලා. ඒ කියන්නේ කතමාච වික්‍රේ ධම්මා අවිඤ්ඤා පරිඤ්ඤයා කියලා කියනවා. ඒ කියන්නේ මේ ධර්මයෙන් තම විශේෂයෙන් දැතගත යුතු දේ මොකක්ද කියන එක. මේක හරිය ලස්සනයි. මේ දේ විශේෂයෙන් දැනගත යුතු දේ තමයි පංච උපාදානස්කන්ධය. අපි කවුරුත් මහන්සියට මහන්සි වෙලා ඉගෙනගත යුතු, දැනගත යුතු, කල්පනා කර යුතු දේ තමයි මේ පංච උපාදානස්කන්ධය. මේක නොදන්නාකම නිසා තමයි මේ අපි දිගින් දිගටම මේකේ ඇලිලා ගමන් කරන්නේ. ඒ මොකද්ද? පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහ. එතකොට අපි කවුරුත් දන්නවා මේ රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ ආපෝ තේජෝ වායු පඨවි වලින් හැදලා තියෙන ඒ රූප කොටස. ඒකේ ඒවෙන් මෙච්චර ශබ්ද ගන්ධ කියන්නේ තේ ආපෝ තේජෝ වායු පඨවි වලින් හැදිච්ච දේවල්. මේ දේවල් ලොකුම අනිත්‍ය වූ දේවල්. අපි හොඳට කල්පනා කරන්න ඕනේ මෙතන පරිස්සමින් මේ අපි පඨවියකින් එක ගත්තොත් එහෙම මේ පඨවිය අපේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ කෙස්ලොම් නියදත්ම සම්හාර ඇට ඇට මුළු වකුගඩුව හෘදය අක්මා ධනුසෙවි ඇලදිව පෙනහැල් අතුණු අතුණු බාහම පැසුණු ආහාර පැසුණු ආහාර දක්වාම අපේ තියෙන්නේ මේ තදගතිය තියෙන දේවල්. එතකොට මේ දේවල් මේ පිටතත් තියෙනවා. පිටතත් අපිට පේන ওই කෙස්ලොම් නියදත් ඒව ඔක්කොම තියෙනවා. එතකොට ඇතුලේ තියෙන එකයි පිටත තියෙන එකයි කියන එක අපේ වෙනසක් වෙන්නේ නෑ. වෙනසක් කරන්නේ මොකද දෙකම එකයි. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් නම් පුරුදු වෙලා තියෙන්නේ මේ අපේ ඇතුළත කාමිය තියෙන නිසා මේ ඇතුළත සම්බන්ධයෙන් දෙන දේ ඒක හොඳයි ඒක මගේ අර පිටත තියෙන දේ ඒක මේ පළක් කියලාවට හොඳයි පළක් කියලාවට නරකයි. දැන් අපි තුන් කෙස් ගහක් කියලා ගන්න. කෙස් ගහක් තමන්ගේ ඔළුවේ තියෙනකොට බොහොම හොඳයි. හැබැයි මේ කෙස් ගහම අපි තුන් පිඟානක වැටලා තියෙනකොට කීය කියලා අයින් කරන ගතිය අපේ තියෙන. එතකොට දැන් බලන්න අර එකට සම්බන්ධ වෙලා තියෙනකොට වෙන මතයක්, බාහිරුළු තියෙනකොට තව මතයක්. ඉතින් මේ බාහිර එක දිහා හුඟාක්ම පහසුවේ බාහිර එක දිහා හොඳට බැලුවහම ඒක හේතු කොටගෙනම අපිට පුළුවන් මේ අභ්‍යන්තරයේ තියෙන දේ හොඳින් කල්පනා කරන්න මේකත් අර විදිහම තමයි. ඒකත් පටවි මේකත් පටවි මේ දෙක අතර වෙනසක් නැහැ කියලා. අපි නිතරම පුරුදු වෙන්න ඕනේ මේක මේ පටවියයි කියන එක හැම එලිමන්ට් එකකටම අපි දාලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් කෙස් වලට පටවියයි කියන එක බැලුවා නම් අසූචිත් පටවියයි කියලා බැලුවා නම් දෙකේම තියෙන තදගතිය කියන එක බැලුවා නම් මේ දෙක එක සමානයි කියලා කල්පනා කරන්න ඕනේ. එතකොට එකකට ඇල්මක් තියෙනවද? ඒ ඇල්ම අර අනිත් එකට ඇල්ම නැති ගතිය තියෙන එක හේතු කොටගෙන අඩු වෙනවා. ඒ වගේම දැන් අපි හිතමු ওই අසූචි වාග දෙයක් සම්බන්ධයෙන් තමන්ගේ ගැටීමක් තියෙනවද මනසේ? අර කෙස් වලට ඇල්මක් තියෙනවද? අර ගැටීම කියන එක අර ඇල්ම හේතු කොටගෙන යම් ආකාරයකට අර ඩයිලූට් වෙනවා වගේ දෙයක් වෙනවා. මේ විදිහට කියලා මේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මේක මේ හරියට මේ අර පොළවේ තියෙන උස් තැන් තියෙන මිටි තැන් තියෙන මේවා එකක්වත් නොවන විදිහට මේ අපේ මනසේ අපි සම්පූර්ණයෙන් පවත්තන්ට ඕනේ මේ පටවියයි කියන එක තත්ත්වයට. ඒක හරිනිවරදිව අපි දැනගන්න ඕනේ මේක පටවිය විතරයි කියන්නේ. එහෙම දන්නවනම් මේක ඇලීමක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට මේක තමයි මේ රූපේ සම්බන්ධයෙන් බලනවා. ඊළඟට වේදනාස්කන්ධය. ඉතින් අපි ගැටියෙන් බලනවා නම් අපි දන්නවා වේදනාව අපි සුඛ වෙනවා, දුක වෙනවා, අදුක්කම සුඛ වෙනවා. ඔක්කොම අපි මේ හදාගත්තා. සුඛයි කියලා කියන්නේ ඒ තමයි. මොකද එක වේදනාවක් ගත්තාම ඒක දෙන්නකොට මේක විදිහට ඒක සුඛයක් වෙන්නේ නැහැ. එක්කෙනෙක් බොහොම තරහා යන්න පුළුවන් ඒකට. ද්වේෂය පව ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මනසෙන් අපි සකස් කරන දෙයක්. මේක නිසා ඉතින් අපි එතන තැල්මක් තියෙනවා. මේ වේදනාව අර ස්පර්ශය නිසා ඇති වෙනවා කියන එක තේරුම් ගත්තාම ඒකේ ඒ ස්පර්ශයේ අනිත්‍යභාවය දන්නකොට ඉතින් අයින් වෙන්න පුළුවන්. දැනගන්න පුළුවන් මේකේ ස්වභාවය මේකයි කියලා. ඊළඟට ඉතින් සංඥාවෙන් අති මේ තමයි අපිට හුඟාක්ම වරද්දන දේ. ඉතින් මේ සංඥාවෙන් අපි හඳුනා ගන්න ඕනේ මේක මේ වැරදියට හඳුනා ගන්න ඕනේ. දැන් වේදනාව සුඛ වේදනාවක් කියලා සංඥාවෙන් හඳුනා ගන්න. ඒ වගේම තමයි මේ අසුභයක් තියෙන්නේ අපි දකින්නේ ඇත්තෙම කියනවා නම් අපි බුද්ධලේඛක දකින්නවා නම් අපි දකින්නේ මොනවද? අපිට මුලින්ම පේන්නේ නිකන් කෙස් තියෙනවා මේ හැම තියෙනවා ওই වර්ණයක් තියෙනවා ඕ වගේ තියෙනවා. අපි හරියට බැලුවා නම් පේනවා මේකේ තියෙන්නේ මොනවද? අසුචි, මුත්‍රා, කෙල, සොටු, ලේ ඕ වගේ ජරා ගොඩක් තියෙනවා. එතකොට මේ අර හැම නිසා මේ වැහිලා තියෙන දේ පේන්නේ නැහැ. එතකොට හරියට භාවනා කරන පුද්ගලයාට මේක පේන්න ගන්නවා මේක මේ වගේ මේ ජරා ගොඩක් තමයි මට දැන් මේ පේන්නේ. නේ දකින්නේ කියන්නේ. කර ඒක ඒ සිහිය ඇති වෙනවා නම් මේකෙන් අයින් වෙන්න පුළුවන් මේ අසුබේ කියන එක තේරුම් ගන්නට පුළුවන්. ඉතින් ඔක සුබයි කියලානේ අපිට පේන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ඒ නිසා ඇතිවෙනා වූ යම් වූ වේදනාවක් තියෙනවාද? අර සුබයි කියලා ගත්ත නිසා, සුබ නිමිත්ත නිසා, ඒක ගැන සිතීම නිසා ඒකෙන් අපිට ඇතිවෙන්නේ මේ සුඛයි කියලා වේදනාවක් තමයි සකස් වෙන්නේ. ඉතින් සංඥාවෙන් මේක දැනගන්නෝ මේ සුඛයි කියලා. ඉතින් මෙතනත් මේ වැරදීම මේ මහා දුක්ඛ ස්කන්ධයක් තමයි මේ පාත් වෙන්න යන්නේ. හැබැයි සුඛයි කියලා ගන්න. ඒ වගේම මේ බාහිර දේවල් වේවා, අභ්‍යන්තර දේවල් වේවා, මේ දේවල් ඉතින් මේ එකක්වත් මේ තමන්ගේ දේවල් නෙමෙයි. හැබැයි මගේ කියලා ගන්න. කාමයේ කියන එක අභ්‍යන්තරයට යොමු කරාම ඔන්න ඇති වෙනවා මේ සක්කාය දිට්ඨිය කියන එක. කාමයේ කියන එක බාහිර දේවල් වලට, බාහිර රූපයන්ට දැම්මම අර මමංකාරය ඇති වෙනවා මගේ කියන එක. ඉතින් මේ සංඥාව විසින් ඇති වෙන චේතනාවෙන් කරන දේ තමයි මේ සංඥාව තියෙනවා. සංඥාවේ මේ විදිහට ගන්නවා. ඊට පස්සේ දැන් චේතනාවක් ඇති වෙලා ඒක උඩ මේ අපි සකස් කිරීම කරනවා. ඉතින් මේ සංස්කාරය මේ ආකාරයට ඇති වෙනවා. එතකොට සංස්කාර ස්කන්ධය අපි කෙටියෙන් බලනවා නම් අපි දන්නවා මේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිඤ්ඤාභි සංස්කාර වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන්. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි මේ කාමාවචර වූ කුසල චේතනාවන්. එතකොට අපි දන් දෙනකොට අපිට තියෙන කුසල දේවල් තියෙනවා. ධානයන්ට ගියාම තියෙන කුසලයන් තියෙනවා. එතකොට ඒවා ඒ පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි මේ කරන මේ පාප කර්මයන්, ප්‍රාණාති පාතා, ඒ වගේ දේවල් කරනකොට තියෙන චේතනාව. අනිඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි අරූප ධානයන්ට යනවා නම් මේ පවතින දේවල්. ඒ වලදී තියෙන චේතනාව. එතකොට මේ සංස්කාර ස්කන්ධය විසින් ඔන්න හදනවා විඥානය. විඥානයක් හදනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන්නේ හය ආකාර විඥාන හදනවා. ඉතින් මේක සකස් කිරීමක් විතරයි තියෙන්නේ. ඉතින් මේ විඥානේ හැදුවා විඥානේ වාක් වෙලාවට විඥානේ තියෙන අර පැතිරෙන ස්වභාවය. දැන් අපි දන්නවා අපි යම්කිසි කෑමක් කාලා තියෙනවා නම් ඒ කෑම ඊළඟ දවසේ අපි දකින්නකොට හොටක් කාලා අඳුරවා ගැනීමක් තියෙනවා මේක පුරුදුයි කියලා. එතකොට ඒ වගේම තමයි අපි පුද්ගලයෙක්ව කලින් දැකලා තියෙන පුද්ගලයෙක්ව දකින්නකොට අපි මේ පුද්ගලයාව හඳුනා ගැනීමක් තියෙනවා. අර ෆැමිලියරිටි එකක් තියෙනවා. ඒකත් එක්කම අපිට පේනවා දැන් මේ පුද්ගලයා මං කලිනුත් දන්නවා, මේ දැනුත් දන්නවා. එතකොට කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා. අන්න ඒ වගේ අර ඇතිවීමක් අර විඥානීය අර නිත්‍යභාවය කියන එක ඒ විඥානීය හේතු කොටගෙනම ඇතිවීමක් තියෙනවා. ඒක නිසා මේක හරියටම එකපාරට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර භාවනා සමාධියට ගිහිල්ලා මේ අර ඇහැයි රූපයයි ගැටල චක්කු විඥානේ ඇතිවෙනවායි කියන தത്വෙට මේක තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. එතෙන්දී තමයි මේක තේරෙන්නේ මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධයක් විතරමයි මෙතන තියෙන්නේ කියන එක. මේක තමයි මේ හොඳට දැනගන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ සමාධියට ගිහිල්ලා තමයි මේක දැනගන්න පුළුවන්. එතකොට ඊළඟට මේ යම් කිසි ධර්මයක් ධර්ම කෙනෙක් අවිඥාවෙන් පහකල යුතුද කියලා කියනවා. ඒද පහකල යුතු දේ තමයි මේ අවිද්‍යාවයි භව තෘෂ්ණාවයි කියන එක. අවිද්‍යාව පහ කරනවායි කියලා කියන්නේ ඉතින් අවිද්‍යාව හැදෙන විදිහ දන්නවා නම් තමයි එනකොට ඒ අවිද්‍යාව පහ කරන්නට පුළුවන්. ඉතින් අවිද්‍යාව හැදෙන්නේ අපි දැන් අර සංඥාව ගැන කතා කරා. ඉතින් ওই සංඥාව නිසා අපි දැනගත්ත විපල්ලාසයන් ඇති වෙනවායි කියලා. විපල්ලාසයන් 12ක් වෙනවනේ. සංඥාවෙන් අපිට ඇති වෙනවා හතරක්. අසුභ වෙච්ච දේ සුභයි කියලා, දුක් වෙච්ච දේ සුඛයි කියලා, මගේ නෙවෙන දේ මගේ කියලා, ඊළඟට අනිත්‍ය වෙච්ච දේවල් නිත්‍යයි කියලා සංඥාවක් ඇති වෙනවා. ඒ වගේම මේක නිසාම අපිට චිත්තයක් ඇති වෙනවා. මේ විදිහට මේ විපරීත සංඥාවක් නිති මේ විපරීත සංඥාව හේතු කොටගෙන යම්කිසි දැනගැනීමක් තියෙනවා. ධම්ම චිත්ත විපල්යාසය. මේ මේ විපරීත වෙච්ච චිත්තයකින්ද වෙන කෙනෙක් කල්පනා කරනවද යම් කිසි දෘෂ්ටියකටපත් වෙනවා. ඒ කියන්නේ ඉවසීමක් තියෙනවා. ඉවසීමක් තියෙනවා. ඒ වගේ රුචියක් තියෙනවද? අන්න ඒක තමයි දෘෂ්ටි විපල්ලාස. ඉතින් මේ විදියට එතකොට 12ක් වෙනවා. මේ 12 හේතු කොටගෙන අවිද්‍යාව ඇති වෙනවා. එතකොට මේ විදියට අවිද්‍යාව ඇති වෙනවා කියලා දැනගෙන මේ අවිද්‍යාව පාකරන්න ඕන. භව තෘෂ්ණාව ඇති වෙන්නේ කොහොමද කියන එක දැනගෙන මේ ස්පර්ශය හේතු කොටගෙනයි මේක සිද්ධ වෙන්නේ. ඒක දැනගෙන මේකෙන් අපි අයින් වෙන්න ඕන. ඊළඟට මානෙනි කවර ධර්ම කෙනෙක් අභිඥාවෙන් භාවිත වෙද්ද? ඒ කියන්නේ දිනු කරනවා අපි මොකද සමතයයි විදර්ශනාවයි කියන දේ අපි දිනු කරන්න ඕනේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලන්න අර විදර්ශනාවෙන් පටන් අරගෙන සමතයට යනවා. එතකොට දෙක ඊට පස්සේ සමතේ හේතු කොටගෙන විදර්ශනා විදර්ශනාවෙන් සමතේ මේ දෙක දෙකින් දෙකටම භාවිතාවෙන් හිට ඕනේ. එතන මෙනෙහි කිරීමෙන් තමයි අපිට මේ දේ සිද්ධ වෙන්න පටන් ගන්න. මහණෙනි කවර ධර්ම කෙනෙක් අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට කටයුත්තාද? විද්‍යාව විමුක්තිය කියන ධර්මය අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට දතිත්‍යය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට විමුක්තිය කියන එක අපිට ඇති වෙන්නේ අර අපි අර මෙනෙහි කිරීම. අපි අර සමතේ විදර්ශනාව භාවිතා කළාම ඒ විදර්ශනාව භාවිතා කිරීම හේතු කොටගෙන තමයි අපිට ওই Nirodha කියන එක ඇති වෙන්නේ. චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය Nirodha කියන එක ඒක හේතු කොටගෙන ඇති වෙනවා. ඒ Nirodha ඇතිවීම හේතු කොටගෙන එතන අර විමුක්තිය කියන එක, විද්‍යාව විමුක්තිය කියන එක එතන ඇති වෙනවා. ඒ දැන ගැනීම හේතු කොටගෙන අපි ධර්මයන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඇති වෙන මේ දේ තමයි. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ කොට කෙනෙක් දැනගන්න. ඊළඟට තථාගතයන් වහන්සේ මේ දැන් අපි මේ දක්වා කතා කරමේ රූපය ගැන. එතකොට ඇහැ නිසා ඇති වෙන ප්‍රශ්නේ, ඒ වගේම මේ කන, ඊළඟට නාසය, දිව, ශරීරය, මනස මේ විදිහට යථාභූතව දන්නවනම්, ඒ ධර්මයන් යථාභූතව දන්නවනම්, දකින්නවනම්, මනෝ විඥානය යථාභූතව දන්නවනම්, දකින්නවනම්, මනෝ සම්පස්යෙන් ඇතිවෙන්නා වූ යම් සුඛෝ දුඛෝ අදුක්ඛම සුඛෝ වේදනාවන් හොඳින් දන්නවනම් ඒ පුද්ගලයා මේකවත් ඇලෙන්නේ නැහැ. ධර්මියවත් ඇලෙන්නේ නැහැ. මෙහෙම ඇලෙන්නේ නැතුව මනෝවිඥානි නොඇලිලා මනෝ සංපස්සේ ඇලෙන්නේ නැතුව ඒ නිසා ඇතිවෙනා වේදනාවන් වල ඇලෙන්නේ නැතුව යයි. මේ විදිහට ඉඳීමෙන් මේ පුද්ගලයා ඒ ආදීනවයන් දැකලා වාසය කිරීමෙන් ඒ පංච උපාදානස්කන්ධය නැතිවලා අනෝ අඩුවෙලා යනවා. අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා අභිනන්දනා කරන්නේ නැහැ. ඒ නිසායි තෘෂ්ණාව නැති වෙන්නේ නැතුව මේ සම්පූර්ණයෙන්ම අර කාය දැවිල්ල, සන්තාපය, ඒ පීඩා, ඒ සියල්ල නැති වෙලා යනවා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම අර මේ දක්වා කියපු දේ නැවත නැවතත් බුදුහාමුදුරුවෝ එකින් එකටම දේශනා කළා. ඒ කියන්නේ කන සම්බන්ධයෙන්ුත්, නාසය, දිව සම්පූර්ණයෙන් සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් මේ දේම නැවතත් තථාගතයන් වහන්සේ දේශනා කරා. මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්‍යක් ප්‍රදානිය වඩනවා. මේක නිසා සතර ඉද්ධිපාදයන් වැඩෙනවා. සතර ඉද්ධිපාදයන් වැඩි මේ ඉන්ද්‍රියන් වැඩෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් මේ බලයන් බවට පත් වෙලා සප්ත බොජ්ජංගේ ඇති වෙනවා. මේ විදිහට ගිහිල්ලා ඒ දතියුතු දේ ධර්මයන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට දැනගන්නවා. ඉතින් අර ඒ සූත්‍ර දේශනාව හරි ලස්සනයි. මේ විදිහට බැලුවාම මේ මේකෙ පෙන්වන්නේ මේ අපේ පංච උපාදානස්කන්ධේ ඇති වෙන්නේ කොහොමද කියන එක. පංච උපාදානස්කන්ධේ ඊළඟට මේ ඇති වෙන එක නවත්වා ගන්න කොහොමද, මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක මේ මහසලාතින සූත්‍රය තදන් මාසේ මේ විදිහට දේශනා කරනවා. මම හිතන්නේ අපි දැන් ප්‍රශ්න වලට යමු කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔව්, ඕනම වෙලාවක මේ එකක්වත් විඥාණයෙන් තොරව නෙමෙයි. ඔය කියන හැම අවස්ථාවකම විඥාණය තියෙනවා. විඥාණයෙන් තොරව මේ අපි කතා කරන්නේ වේදනාවක් තියෙනවා. මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ දේ ඇති වෙනකොට මේ ධර්ම කොටස් වල ඒ වෙලාවට තියෙන ලොකුම දේ වැදගත් දේ. දැන් පටිච්චසමුප්පාදය ගත්තොත් අපි දන්නවා අවිද්‍යාපච්චය සංඛාරා කියලා. සංස්කාර කියනකොටත් විඥාණය තියෙනවා. සංඛාරපච්චය විඥාන. මේ එකින් එකට සම්බන්ධ වෙන හැටි පෙන්නනවා තථාගතයන් වහන්සේ. ඒ වෙලාවේදී තියෙන ලොකුම දේ. ඉතින්ද කවි විලාහකවත් කල්පනා කරන්න එපා මේ අනිත් දේවල් මෙතන නැහැ කියලා. මේ ඕනම වෙලාවක විඥාණය ඇති වෙනකොට අඩු වශයෙන්ම මේ යුනිවර්සල් කියලා කියනවා. ඒ කියන්නේ මේ ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒ වගේම තව කරුණු දෙකක් තියෙනවා. මේ දේවල් ඕනම වෙලාවක පවතිනවා. ඒ ඒ ඒ කොටස් පැවතීම ඒ උඩ තමයි මේක මේ තියෙන ඕනම චිත්තයක් මේවයින් තොරව ඇති වෙන්නේ නැහැ. එතකොට නමුත් පෙන්වන්න පුළුවන් තථාගතයන් වහන්සේට මේ වේදනාව මෙතෙන්දි වැදගත්. ඊළඟට මේ වේදනාව හේතු කොටගෙන මේ ඇතිවෙනා වූ සංඥාව. සංඥාව තියෙන අවස්ථාවේදී එතන විඥානීය තියෙනවා. හැබැයි එතෙන්ද සංඥාව තමයි ඉලිප්පිලා උඩට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟට මේ සංඥාව හේතු කොටම චේතනාව ඇවිල්ලා තියෙනවා. එතන චේතනාව තියෙන අවස්ථාවේදී විඥානෙ තියෙනවා. නමුත් චේතනාව තමයි එතන ලොකු. මේ මේක හේතු කොටගෙන තමයි ඇති වෙන්නේ. ඒකට හැම වෙලාවෙම හිතන්න මේ විඥානි හැම ඔය එකක් කතා කරන හැම මොහොතකම ඒ හැම එකේම විඥානෙ තියෙනවා කියන එක.
ඒ සම්පූර්ණ
මේකයි. ඔව්. ඔව්. ඒක තමයි.
ඒක.
ඔව් කමන.
දැන් අපි මෙහෙම කියන ආකාරයට මෙහි කරගෙන යනකොට දැන් මෙතන මේ වචන දෙකක් පාවිච්චි කරනවානේ ඥානතෝ පස්සතෝ කියලා. ඒකට එතන සූත්‍රයේ සඳහන් වෙනවා මාර්ග ඥානෙන් දකිමින් දනිමින් කියලා. අනේ එතන පුට්ටක් පැහැදිලිද?
ඔව්. ඉතින් මෙහෙමනේ වෙන්නේ. දැන් අතන අපි දැන් බලන්න සම්මා දිට්ඨියේදී තථාගතයන් වහන්සේ දැන් අපි ආදීනවයන් බලබලයි ආදීනවයන් බලබලාගෙන ඉන්නකොට මේ පුද්ගලයාගේ මේ පළවෙනි පාරට ඒ පුද්ගලට මේ මාර්ග ඥානෙ නෙමෙයි තියෙන්නේ. අපි තුන් මේ දුක්ඛයි කියලා බලනවා. ජාතිය දුකයි, ජරාව දුකයි කියලා බලනවා. මේ පුද්ගලට එකපාරටම මේ මාර්ගඵල ඥානෙ නෙමෙයි තියෙන්නේ. මේක නිසා මේ පුද්ගලයා මේ හොඳ මාර්ගයේ ගමන් කරන්න පටන් ගන්නවා. නෙක්ඛම්මිය, අව්‍යාපාදේ, අවීංසාව ඔය විදිහට දෙකින් දෙකටම ගමන් කරන්න පටන් ගන්නවා. මේ විදිහට ගමන් කරන්න පටන් ගත්තාම ඒක හේතු කොටගෙන එයාට සමාධිය ඇති වෙනවා. මේ සමාධිය ඇති වෙන්න පටන් ගත්තාම එතකොට මේ සමාධිය ඇති වෙන්න පටන් ගත්තාම මේ සමාධිය හේතු කොටගෙන ඒ පුද්ගලයා මේ දකින්න පටන් ගන්නවා. දකින්න පටන් ගන්නවා කියලා කියන්නේ අර මුලින් පුද්ගලෙක් හිතාගෙන ඉන්නවා මෙතන දැන් මේ හරියට මේ මම කියලා එකක් තියෙනවායි කියලා. මේ නිතරම මේක වරදවා ගන්න එපා. මේක හරි අමාරු පැහැදිලි කරන්න දෙයක්. මේ මම කියන එක මේ ඉන්නවද මම කියන එක නැතද කියන කතාව. මේක මේ සමුදය අස්තංග මේ කියන එකයි මම මේ අදහස් කරන්න කියන්න අදහස් කරන්නේ. මේ පුද්ගලයාට පේන්න ගන්නවා මේ ඉස්සෙල්ලා මෙහෙම කෙනෙක් ඉන්නවායි කියන හැඟීම තිබිච්ච පුද්ගලයාට මේක මේ විදිහට නෙමෙයි මේක වෙන්නේ. මේ ඇහැ තියෙනවා, රූපය තියෙනවා, මේක නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. ඊළඟට කන තියෙනවා, ශබ්දය තියෙනවා, මේක හේතු කොටගෙන සෝත විඥානයක් ඇති වෙනවා. එතකොට මෙතන මේ අවස්ථා දෙකක්. අර එකක් තිබුණා, ඒක නැති වුණා, මේ වෙන එකක් ඇති වුණා. මේක නැති වෙනවා, තව එකක් ඇති වෙනවා. මේක මෙහෙම වෙනස් වෙවි යන ධර්ම පරම්පරාවක් විතරයි කියන එක. මෙතෙන්ද මේ අනිත්‍ය කියන එකත් නෙමෙයි මේ කියන්නේ. මේ විදිහට මේක වෙනස් වෙවි යන්නා වූ දෙයක් පමණයි. ඒ කියන්නේ මේක සකස් කරන්නා වූ දෙයක් පමණයි කියන දේ එයා දකින්න පටන් ගන්නවා. ඒතකොට මේ විදිහට මේ ඥානයන් ඇති වුනහම අන්නේ ඥානයෙන් යුතුව තමයි මේ පුද්ගලයා මේ දේ දකින්නේ. මේක හරියට නිකන් මේ සාමාන්‍ය මිනිස්සේ කල්පනා කරගෙන ඉන්නවා. මේ බැංකුවක් තියෙනවා, මට බැංක account එකක් තියෙනවායි කියලා. මෙහෙම හිතාගෙන ඉන්න ක්‍රමය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මේ විදිහට දකින පුද්ගලයාට කල්පනා වෙන්නේ මට බැංක account එකක් කියලා එකක් නැහැයි කියලා. ඒක නිසා ඒකට මම දාන්න ඕනි කම දැමියුත්තක් කියන එක නැහැයි කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන එක තමන් විසින් මේ සකස් කරගත්ත යම් කිසි දෙයක් මෙතන. ඒතොර මේ පංච උපාදානස්කන්ධයට අපි එක එක දේවල් ඇතුල් කිරීම. ඒක තමයි අර බැංකුවට දානවා කියලා කිය අදහස් කළේ මම. ඒ බැංකුවට මම මේ එකක් දානවා. බෙන්කෝ ඒ විදිහට මේ භාවිතා කරනවා. ඒ වාගේ හැඟීමක්. එහෙම එකක් නැතිව මේ ප්‍රඥාවෙන් යුතුව ඒ පුද්ගලයා දකින්න ගන්නවා. ඔය විදිහේ මාර්ග ඥානින් තමයි ඒක ඇති වෙන්නේ. අර සම්මා දිට්ඨිය ඉඳන් මේ විදිහට ගිහිල්ලා සම්මා සමාධියෙන් එතකොට ඒකෙන් ඇති වෙනවා යථාභූත ඥානෙ. ඒ යථාභූත ඥානින් තමයි මේක දකින්නේ. යන්නේ. ඒක නිසා තමයි මේ සමාධිය අවශ්‍ය වෙන්නේ මේ ධර්මයේ දකින්න. මේ සමාධියෙන් තොරව මේක දකින්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ.
ඒක තමයි අපේ කියන්නේ දැන් අපිට මේ අන්තිම මොහොතේ තමයි ওই චක්කු ඇහැයි රූපයයි දෙක ස්පර්ශයෙන් ඉතා චක්කු විඥානේ ඒ තුනේ ස්පර්ශයෙන් ඉතා අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ ආකාරයට දකින්න පුළුවන් වෙන්නේ මුගක් තියුණු ඒ කියන්නේ තියුණු සමාධියකින් පස්සේ.
තියුණු සමාධියකින් පස්සේ පුළුවන් වෙන්නේ. ඒ දින සමාධිය කියන එක මේ කල්පනා කරන්න එපා අතීතයේ හිටපු විදිහට අපි මොකක් හරි එකක් දිහා බලාගෙන ඉන්නවා කියලා. මේක සිද්ධ වෙන්නේ මෙනෙහි කිරීමෙන්. කල්පනා කිරීමෙන් සමාධියට ගිහින ඒ තමන් ඉන්න තැනම තමන් දන්නේ නැහැ. කොටෙම කියනවා නම් තමන් මොන සමාධියක ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. සමාධිය නෙමේ කල්පනා වෙන්නේ මේ පුද්ගලයාගේ. ඒ මනස අර අනිත් දේවල් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ඒවයින් ගොකෝගින්ම ඒවයින් ගිහිල්ලා මේ ධර්මයේ ඔස්සේම තමන්ගේ සිත දුවනවා. තමන් දන්නේම නැතුව පටිච්චසමුප්පාදයේ ඔස්සේ තමන්ගේ සිත දුවනවා. පටිච්චසමුප්පාදයේ ඔස්සේ තමන්ගේ සිත දුවන්න පටන් ගත්තාම ඒ හේතු කොටගෙන මේ පුද්ගලයා මේ දේ මේ පුරුකක් අවබෝධයක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් අර ඒ වෙනකන් මේ සමා ඒ කාර්ය කරගෙන යන එක විතරයි අපිට තියෙන්නේ.
ඒ කියන්නේ හේතුවක ක්‍රියාවක් හේතුවක ඵලයක් තියෙන එක වැටහෙන්න තමයි ඕනේ.
වැටහෙන්න ඕනේ. ඒක නිතරම කල්පනා කරන්න මේක මේ බුදුහාමුදුරුවෝ කිව්වා අර පටිච්ච සමුප්පාදය නෙමෙයි තමන්ගේ අවබෝධ වෙන්නේ මුලින් ගත්තාම. ඒතකොට බුදුහාමුදුරුවෝගේ පටිච්ච සමුප්පාදය ගැන අපිට මතකය තියෙනවා යම් ආකාරයකට. ධානියංගෙන් යනකොට මේ ධානිය නිසා මේ තමන් ඇත්තෙම කියනවනේ ඔය බුදුහාමුදුරුවෝ කිව්ව එක අමතකයි. අමතකයි කියලා කියන්නේ ඒ පාර නෙමෙයි යන්නේ. බුදුහාමුදුරුවන්ගේ පාර හරි ගැඹුරුයි. එතකොට තමන් යනකොට මේ උගාම වෙලාවට මේ පටිච්චසමුප්පාදයේ පහළ කොටස ආයතනවල ඉඳන් අපි මේ අද කතා කරන සලායතන මේ වර්ග ඒ කියන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්ගෙන් ඉඳන් පහළට මේ කාර්ය සිද්ධ වෙන විදිය යම් ආකාරයකට ධානය තුලින් තමන් ගිහිලා යම දකින්න පටන් ගන්නවා. අන්න ඒ දේ තමයි ඇති වෙන්න
ඕනේ. ඩොක්ටර් අනතුංග සිරිනේ කතා කරන්නේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
පුළුවන් පුළුවන්.
ඩොක්ටර් අනතුංග දැන් ඒ ධානය තුලින් එහෙම දැක්කම පුරුක් වශයෙන් පහ වශයෙන් මේ විදිහට පස්සේ ගැන මේ විදිහට අවබෝධයක් ලැබුණාට පස්සේ ඊළඟට භාවනාවේදී දැන් මම නම් ආනාපාන සතියෙන් භාවනා කරගෙන යන්නේ ඩොක්ටර් අනතුංගගේ මොකද්ද අවවාදේ ඊළඟට මම මොකක් කොයි විදිහටද කරගෙන යන්න ඕනේ?
ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි වඩන්නට ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය භාවනාව වශයෙන් අරගෙන ඒක වඩන්නට ඕනේ. ඒ කියන්නේ ඒ මේ ධර්මයේ මෙනෙහි කිරීම කියන එක ඒ සම්මා දිට්ඨිය සහිතව ඒක ගෙනියන්නට ඕනේ. ඒ කොටස් ටික වැඩෙන්නට ඕනේ. තමන් හිතෙනවා නම් යම් කිසි ප්‍රමාණයක් යම් කිසි අවබෝධයක් තියෙනවායි කියලා. එහෙමනම් ඒක සම්මා දිට්ඨියට අනුව ගැලපෙන විදිහ බලන්න හොඳට ඒකත් එක්ක මෙනෙහි කරලා. ඒ දුක්ඛ සත්‍ය මේ විදිහට මෙනෙහි කිරීමෙන්. ඒ මෙනෙහි කරගෙන යෑමෙන් තමයි මේක කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් ආනාපාන සති කරන පුද්ගලයෙක් නම් ආනාපාන සති මේ ධම්මානුපස්සනා කොටස අවසානයේ තියෙනවනේ හතරක් මේ අනිච්චානුපස්සීයස්ස සිස්සාමිති සික්කති කියලා. අන්න ඒ කොටස හොඳට වැඩෙන්නට ඕනේ. ඒ කොටස හොඳට මනස යොමු වෙන්නට ඕනේ. එතකොට ඒ කොටස වැඩිවීමෙන් තමයි දැනගැනීමෙන් තමයි මේක වෙන්නේ.
හරි බොහොම පිං.
තිරසන්න. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඩොක්ටර් මේ මාල කතා කරන්නේ. මට දැනගන්න ඕන ඩොක්ටර් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව කරගෙන යනකොට දැන් පටිවි ධාතුවත් බාහිර පටිවි ධාතුවත් මේ ඇඟේ තියෙන පටිවි ධාතුවත් එකයි කියලා දැනගන්න සම්පූර්ණයෙන්ම මුළු පටිවි ධාතුවම නිකන් අර තනිතලාවක් වගේ නිකන් එකකට ගෙනල්ලා කියන්නේ සාමාන්‍යතරකට වගේ ගෙනල්ලා ඊට පස්සේ ඩොක්ටර් ආකාශය අනන්තයි කියලා හිතනවනේ. ඊට පස්සේ ඩොක්ටර් කියවනේ දැන් සංඥා විඥානය අනන්තයි කියලා හිතන්නේ කියලා. ඊට පස්සේ ඩොක්ටර් එතනින් පස්සේ නිවන අරමුණු කරන එක නැත්නම් අර නේව සංඥා ඔය මහ ගොඩක් තියෙනවා. හැබැයි ඒකේ තේරුමක් නැහැ ඩොක්ටර් මට තාම. මොකද මම කියන්නේ ඒක සීක්වෙන්ස් එකක් තියෙනවාද? ඒ පටවි ආකාශය අනන්තයි විඥානය අනන්තයි කියව තැන ඉඳලා සීක්වෙන්ස් එකක් තියෙනවද? නැත්නම් විඥානය අනන්තයි කියලා නිවන අරමුණු කරන්න පුළුවන්ද කියලා. අර සංඛාරත් නැහැ කියලා ඊට පස්සේ නිවන අරමුණු කරන්නද? මොකද ඒ සීක්වෙන්ස් එක ඩොක්ටර් කන්නකට මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්
නම් හොඳයි. ඔව් එතකොට එතනදී බලන්නේ අපි දැන් අපි මේ ධාතු වශයෙන් පඨවි ධාතු වශයෙන් මේ විදිහට කල්පනා කරලා ඒ පඨවි ධාතුවෙන් අපේ මනස අයින් කරනවා. ඊළඟට ආපෝ ධාතුවෙන් ඒ සම්පූර්ණයෙන් අපේ මනස ඉවත් කරනවා. ආපෝ ධාතුවෙන් යම් තාක් ලෝකයේ තියෙනා වූ මේ ජලයක් තියනවද, මුත්‍රා වෙනවද, යම් ලේ තියනවද, ඒ වගේ ඔක්කොම අපි අයින් වෙනවා. මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා මේ හතරෙන් අයින් වුණොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් කෙනෙක්ගේ මනස අයින් කරගත්තාම ගලව ගත්තාම ඒ ඉතුරු වෙන්නේ පිරිසුදු විඥානයක් තමයි. ඒ විඥානයෙන් දකින්නේ ආකාශය අනන්තයි කියලා. අර මොකද අරවට කිසිම ආකාරයකින් මනස යොමු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ මම නිතරම ගන්න උදාහරණයක් තමයි මේ අපි කන්ද පාමුලට අපි දෙන්නේ යනවා. ගිහිල්ලා එක්කෙනෙක් පහළ ඉන්නේ නැද්ද අනිත් එක්කෙනා කන්ද උඩට නගින්න ගන්නවා. මේ නගින්න ගන්න ගන්න මේ පුද්ගලයාට අර පහළ ඉන්න පුද්ගලයාගේ සම්බන්ධයෙන් යම්කිසි රූප ලක්ෂණයන් තියෙනවද, නිමිති තියෙනවද, මේවාගේ තියෙන දේවල් මේ පුද්ගලට ඈත් වෙන්න ඒවා ඇත්තට වැදගත්මක් නැහැ, සිග්නිෆිකන්ට් නැති තත්ත්වයට පත් වෙනවා. කන්ද උඩට ගියාම එයා නිකන් තිතක් වාගේ පෙනීවි. අර පුද්ගලද නැද්ද කියලා හොයාගන්න ඕත් බැරි තත්ත්වයට පත් වෙනවා. දැන් මේ විදිහට ගත්තහම ඒ කියන්නේ අපි මේ පුද්ගලයා වයින් කරලා එතන නිකන් මේ ඔය රූපඩයක් තිබ්බනම් ඉතින් අර පුද්ගලයාට අර සංකල්පයේ අර විදියට එච්චරයි තියෙන්නේ. ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ. මේක ඈත් වෙන අපි පෘථුවෙන් ඈතට ගියොත් මොකද වෙන්නේ? අපි හිතමු ආකාශයට යනවා. ආකාශයට ගිහිල්ලා අපි පෘථුවිය දිහා බලනවා. දැන් කන්ද නෙමෙයි දැන් බලන්නේ ආකාශයේ ඉඳන් මේ පෘථුවිය දිහා. තරම් ඈතට ගිහිල්ලා බලනකොට අපිට මේ පෘථුවිය කියන එක ඉතාමත්ම කුඩා වූ දෙයක්. මේක එච්චර සැලකිය යුත්තක් ගති යුත්තක් ඇති දෙයක් නෙමෙයි. මේකේ තියෙන හැමනම් අපි මේ ලොකුවට අල්ලගෙන ඉන්න ගෙවල් වාගේ දේවල්. ඒ ගෙවල් වාගේ දේවල් අන්තිම කුඩා. ඒවයි ගති යුත්තක් නැහැ. ඒක ඉන්න මිනිස්සු නිකන් කූඹි තරවටවත් නැහැ. එතකොට අර ඒ සම්බන්ධයෙන් මනස යොමු වෙන්නේ නැහැ. මේක කුඩා බව නිසා ඒ කුඩා වූ දෙයට තමයි මනසේ කිසිම එකක් ඇති වෙන්නේ නැහැ. මේක ඇත්තම කියනවා මේ මගේ උදාහරණයක් නෙවෙයි. මට මේ රහතන් වහන්සේලා පැහැදිලි කරලා දීපු විදිහක් මම මේ කියන්නේ. එතකොට මේ කුඩා තත්ත්වයටපත් වුනහම මේක නිකන් කිසි සිග්නිෆිකන්ට් නැවක් නැති කියලා තමන්ගේ මනස එකට යොමු වෙන්නේ නැති වෙනවා. ඒ යොමු වෙන්නේ නැති වුනහම දැන් බලන්න මේ ලෝකයේ තියෙන යන්තා රූපයන් දිනනොත් මේව කොහොම ගතිවුත්තක් නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ තත්ත්වයටපත් වුණාට පස්සේ මේ පුද්ගලයාට පේන්නේ මේ ආකාශයේ අනන්තයි කියන එක විතරයි. හැබැයි මේ ආකාශයේ අනන්තයි කියලා කියනකොට මේ ආකාශයේ අනන්තයි කියලා කියන්නේත් අපි විඥානයෙන් නේද? දැන් මුලින්ගේ තමන්ගේ උත්සාහය තියෙන්නේ රූපයෙන් අයින් වෙන්න. රූප, ශබ්ද, ගන්ධ ඒවා ඔක්කොගෙන් අයින් වෙන්න. ඊළඟට උත්සාහය තියෙන්නේ තේරෙන්නේ මේවෙන් අයින් වුණාට පස්සේ දැන් ආකාශයේ අනන්තයි කියලා යාගේ මනස හොතේට පවතින. ඒක පවතිනකොට බොහෝ කාලයක් තුල මේ පුද්ගලයා ඉන්නකොට මේ පුද්ගලයාට මේ විඥාණයෙන් තමයි මේක දැනගන්නේ කියන එක යට හැඟීම තියෙනවා. ඒක හරියට නිකන් මේ අපි පාරක් දිහා බලනවා නම් මේ පාරේ මුල කියන එක අපි දන්නවා. පාරේ ඈත දිගට තියෙන මේ රේඛාවක් වගේ තියෙන පාර බලන්න පාරේ එහා කෙරවල මේ දන්නවා. මේ දකින්නේ කොහොමද? මේ විඥාණයෙන් තමයි දැනගන්නේ. මෙහෙම විඥාණයෙන් මේක දැනගත්තයින් පස්සේ අර අපි තුන් පාර ගැන කල්පනා කරලා පුද්ගලයාගේ අම්මාකාරයකට මේ විඥාණය පිහිටුවද කාලයක් යනකොට එයට පාර වුණ නැතු විඥාණය පවත්තන්න පුළුවන් වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ මොහොතේදී මේ විඥාණය අනන්තයි කියන එක අර ආකාශයේ උදව්පකාරයකින් තොරව ඒ පුද්ගලයාට පවත්තන්න පුළුවන් වෙනවා. මෙහෙම පවත්තන පුද්ගලයා මේ අනන්ත වූ විඥාණය හේතු කොටගෙන ඒ විඥාණී දැනගන්නවා. මොකද්ද මම මේ විඥාණී දැනගන්නේ? මේ විඥාණය මට බොහෝ කල් පවතින්න පුළුවන්. හැබැයි මේ විඥාණී අනන්තව මට පවතිනකොට මේක මොකද්ද? මේ අනන්තයි කියලා කියන්නේ මේ උපේක්ඛාව තමයි මේ පවතින අනන්තව. දන්නේ මොනවද? සුඛයි කියලා දන්නවා විඥානි. දුකයි කියලා දන්නවා. අදුක්කම සුඛයි කියලා දන්නවා. දැන් මෙතෙන් හිතන්න එපා හුට සංඥාවක් නැතේ කියලා. සංඥාවක් නැතුව නෙමෙයි. මේ මොහොතේදී විඥානි අනන්ත වෙන මොහොතේදී එයාට ලොකුවට තියෙන දේ තමයි මේ වේදනාව කියන එක. රූපේ නෙමෙයි. වේදනාව තමයි ලොකුම දේ. ඉස්මතු වෙලා තියෙන්නේ ඒක. එතකොට මේ වේදනාව දැනගන්න මේ ස්පර්ශය නිසායි ඇති වෙන්නේ. දොර්මී ස්පර්ශය නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවද? හරියට මේ ලී කෑලි දෙකක් එකට අතුල් වෙනවා. ලී කෑලි දෙක එකට අතුල් වුවාම ලී කෑලි දෙක හේතු කොටගෙන අර රසණයක් ඇති වෙනවා. ලී කෑලි දෙක අයින් කරාම ඒ රසණය නැති වෙනවා. අන්න ඒ වගේ මේ විඥාණය දැනගන්නෝ ඇතිවෙන්නේ ස්පර්ශය හේතු කරගෙන. ස්පර්ශය නැති වුණාම මේක නැති වෙනවා කියලා දැනගෙන එයා ඒකිනුත් අන්වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? ධාතු වශයෙන් ගත්තොතින් හයයි තියෙන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. හය නම් තියෙන්නේ. හයෙන් මනස අයින් කරාම මොකද්ද ඉතුරු වෙන්නේ? මොකක්වත් නැහැ. එතකොට මොකක්වත් නැති කියලා එයා හත්වෙනි ධානයට යනවා. නිකම්ම යවෙන්නේ නැහැ මේක. යන්නේ දැන් ඔය හත්වෙනි ධානයට යන එක ක්‍රමයක් තමයි. ඔය විදිහට ඔය විඥානය අනන්තයි කියලා ගිහිල්ලා ඒකෙන් අයින් වෙන්නට ඕනේ. ඒ කියන්නේ විඥානය අනන්තයි කියලා හිතලා නෙමෙයි මේ. විඥානය අනන්තයි කියන තත්ත්වයට තමගේ මනස ගිහිල්ලා. එතකොට ඒ තත්ත්වයෙන් ඒ පවත්වාගෙන ඉඳලා ඒකෙන් අයින් වුණාම දැන් එයාට මොකක්වත්ම නැති කියලා මේ සංඥාවක් තියෙනවා. අත්ති ධානය කියන්නේ ඒක. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. ශුන්‍ය මිදන් අත්තිනවා අත්තිනේනවා. මේ මගේ කියලා මම මේ මගේ කියලා මේ ගන්න කිසිම දෙයක් මෙතන නැති කියන තත්ත්වයට තමයි මනසපත් වෙලා තියෙන්නේ. ඒ ශුන්‍යතාවය. ඒක හේතු කොටගෙන මේ පුද්ගලයා මේ අත්ති ධානයේ ඉන්නවා. හැබැයි මොකක්වත් නැති කියලා මේ කියනකොට සංඥාවක් තියෙනවා නේ පුද්ගලයාට. මේ මොකක්වත් නැති කියලා සංඥාවක්. එතකොට මේ සංඥාවටත් මෙයා අකමැති වෙනවා. මේ සංඥාව පවතිනකොට ඒක නිසා එයා ඒ සංඥාවෙන් අයින් වෙලා මේ සංඥා නාසංඥා වෙනවා. ඒ විදිහටයි අටවෙනි ධානයට එහෙම යන්නේ. ඊට පස්සේ තේ නිරෝධය දක්වාත් ඒ ගමන් කිරීම තියෙනවා. හැබැයි මේක මතක තියාගන්න මේ අපේ මූලික දේ තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔය ඕනම තැනකට ගෙනියනවාද? ඔය ඒ ගෙනියන තැන ගෙනිච්චා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මම ඉන්න තා යම් වූ ධානයක් තියෙනවද? ඒ ධානයේ ඒක ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස සහිතවයි ඒ පවතින්නේ. එතකොට මේ විදිහට අපේ අරමුණ වෙන්නේ මේ කියන ධානය නෙමෙයි. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳීම තමයි අපේ අදහස. ඒ ඉඳීම හේතු කොටගෙන මට යම් වූ ධානයක් වෙනවද? ඒ සමාධියක් වෙනවද? ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ගුණයක්. ඉතින් ඒ තමන්ට කැමති තැන තමන්ට ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා. මොකද තමන්ට මේ කාලයක් යනකොට පුරුදු වෙලා තියෙන විදිහ අනුව කැමැත්ත අනුව ඒ තමන් නමගේ යම් යම් පාරමිතාවන් තියෙනවානේ. තමන් මොන ආකාරයට ජීවත් වෙන්නේ කියලා ඔය තමන්ගේ සිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නවා කාලයක් යනකොට. ඊට පස්සේ ඉතින් කල්පනා වෙනවා මම මොන ආකාරයටද මම ඉන්න ඕනේ කියන එක. මම ජීවත් වෙන්න ඕනේ. මම ඒක මොන ආකාරයටද මගේ මේ සමාධිය පවත්වන්න ඕනේ. ඉතින් පළ කෙනෙකුට මේ ප්‍රථම ධානියම දිගටම පවත්වාගෙන ඉන්න පුළුවන්. තව කෙනෙකුට ද්විතිය ධානය. ඉතින් ඔහොම කාලයක් ගිහලා තුන්වෙනි ධානය. ඉතින් ඊට පස්සේ හතරවෙනි ධානය. ඉතින් අර ඉතින් එකට ඒ වෙනස් වෙවි යනවා මේ චර්යාව ගත්තාම. ඒ වෙනස් වෙලා ගිහිල්ලා තමයි මේක මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අරමුණ වශයෙන් මේ අපි මම කොහොම හරි නිව සංඥා නා සංඥා දිර යනවා ඒකට යන්න ඕනි එහෙම හිතන්න එපා. එහෙම හිතන්නේ නැතුව මූලික අරමුණ වශයෙන් මම හරියට මගේ ඉන්නවා. හරියට මගේ කොහොම හරි මම යනවා. එතකොට මම ඉතින් අඩු කරසෙන් එකම ධානයක් හරි ගන්නවා. වීර්ය ධර්මයි කියන එක භාවනාවට පෙර ඇති කරගන්න. භාවනාව කරන මොහොතේ නෙමෙයි අපි හිතුම් පන්සිල් ගන්න මොහොතේදී ඇති කරගන්න මම මේක කරනවා. මෙහෙම යනවායි කියන අදිස්ථානය ප්‍රාර්ථනාවක් මගේ තියෙනවායි කියන එක ඇති කරගන්න. භාවනාව කරන මොහොතේදී ඇති වෙන්න ගත්තොත් මොන සිත කැනවිලටපත් වෙනවා. ඒක හම්බෙන්නේ නැතිකොට එහාට මෙහාට යනවා. ඒක නිසා කලින් ඇති කරගන්න, කලින් ඇති කරගෙන භාවනා කරගෙන යන්න. තෙරුවන් සරණයි.
උංගපින් ડોක්ටර් උංගපින්.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોක්ටර් අනතුංග, මේ රමණි කතා කරන්නේ. දැන් මේ සූත්‍රයට අනුව ඉස්සෙල්ලාම අපි මේ පංචපාදානස්කන්ධයේ ආදීනව දකිමින් එහෙම නැත්නම් අර 11 ආකාරය මෙනෙහි කරගෙන යනකොට එතකොට මේ දිස්ත්‍ය සම්මාදිතතර ටික ටික හැරෙනවනේ. ඒ විදිහට දිගටම කරගෙන යනකොට ඒ සම්මා සංකල්පයම නේද සම්මා සමාධියක් පැත්තට ගෙනියන්නේ. ඒ සම්මා සංකල්පය වඩනකොට එහෙම්මම හිත තැම්පත් වෙගෙන ගිහින් සම්මා සමාධියක් පැත්තකට ටික ටික ගමන් කරනවා නේද ඒක එහෙම.
ඒකම තමයි. ඒ විදිහටම තමයි වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය තියෙනවා. ඉතින් සම්මා සංකල්පය ඇති වෙනවා. එතකොට දැන් අපි දන්නවනේ දැන් අපි මහා චත්තාරික සූත්‍රයේ හැටියට තියෙන සම්මා දිට්ඨිය ඇති වුණාම අපිට මේ සම්මා වායාමයේ ඇති වෙනවා. සම්මා වායාමයේ සම්මා සති මේ තුන පරිවාර වෙනවා. මේක කැරකෙනවා. මේක කැරකි තමයි යන්නේ. එතකොට දැන් බැලුවාම සම්මා සංකල්පෙදිත් ওই විදිහටම සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨි මුල් වෙලා තමයි මේක අර විදිහට ගමන් කරන්නේ. සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති. ඉතින් සම්මා සතිය ඇති වෙන මොහොතේදී ඕන වෙලාවක තියෙන්නේ මොකද්ද? සතියෙන් වෙන්නේ සමාධියට යන්නේ. සතිය තමයි මේ මේ සමාධිය සඳහා බුරුක. එතකොට දැන් මේ මේ විදිහට අපි හුඟක් වෙලාවට පේනවා සම්මා සංකල්පය අපි විශාල කාලයක් ගත කරනවා කියලා. ඇයි ඒ? සම්මා දිට්ඨිය වඩන්න වඩන්න අපි සම්මා සංකල්පයට එනවා. සම්මා සංකල්පයට ඇවිල්ලා අපිට පේනවා මෙතන තමයි අපේ අල්ලගෙන ඉන්න දේ තියෙන්නේ. කාම සංකල්පයන් තියනවා තියෙන බව පේන්න ගන්නවා. ව්‍යාපාද සංකල්පයන් තේින්න ගන්නවා. ඉතින් මෙතන තමයි මේ හැප්පිලා තියෙන්නේ. මෙතන පිරිසුදු කරන එක තමයි මේ දෙකින් දෙකටම අපි කරගෙන යන්නේ. මේ පිරිසුදු වෙන්න මේ පිරිසුදු වෙන මොහොත මොහොත පාට අපි මේ සමාධියට යනවා. ඉතින් එතකොට පේනවා මේ සම්මා සංකල්පය කියන එක, ඒ සම්මා සමාධිය කියන එක මේ අලෝභය හේතු කොටගෙන ඇති වෙන දෙයක්. අලෝභයෙන් තමයි මේ සම්මා සංකල්පය කියන එක තියෙන්නේ. එතකොට ඒ අලෝභ මූලයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ සමාධියේ තියෙන තලෝභ මූලය. එතකොට දැන් අලෝභය තමයි මෙතන ගාක් මේ පවත්වන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ડોક્ટર අනතුංග. එතකොට මේ දැන් මේ පංච උපාදානස්කන්ධය සංස්කරණය කිරීම අපචේට යවන්නත් කලේ අපි සංස්කරණයක් නේද ડોક્ટર අනතුංග? මේ මෙනේ
කිරීම. ඔව් 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 ඔව්. ඒක ගැන කිසිම කලබලයක් වෙන්න එපා. ඒක එහෙම තමයි. ඒක අයින් කරන්නත් අපි ඒ ඒ විදිහට සංස්කාරයන් අපි කරනවා. එතකොට මේවා හොඳ කුසල දේවල්. ඒ කුසලයේ කියන එකට තථාගතයන් වහන්සේ කියන්නේ බය වෙන්න එපා. දැන් අපි සමාධියට යන්න බය වෙන්න එපා. මොකද බය වෙන්න එපා කියලා කියන්නේ දැන් මේ මිනිස්සෙක් ගත්තාම ගාක් වෙලාවට ඉන්නේ ඕකේ අනිත් පැත්තේ. කාමයේ පැත්තේ ඉන්නේ, ද්වේෂයේ පැත්තේ ඉන්නේ, මෝහයේ පැත්තේ ඉන්නේ. මේ සමාධියේ ඉන්න අවස්ථාවේදී මේ පුද්ගලයා කාමයේ පැත්තේ නෙමෙයි, ද්වේෂයේ පැත්තේ නෙමෙයි ඉන්නේ, මේවෙන් ගැලවිලා ඉන්නේ. දැන් බලන්න මේක හේතු කොටගෙන එයා ඒ වෙලාවේ මලා වුණත් මේ අපාය දිරසන් ලෝක ප්‍රේත ලෝකේ නම් යන්නේ නැහැ. යන්නේ ධානයෙන් ඵල නිසා මේ යම් වූ ආකාර වූ ඉහළ වූ ඒ தත්වයකට තමයි මේ ගමන් කරන්නේ. ඒ ඒ ලෝකයක තමයි ඉපදෙන එක නිසා කිසිම ආකාරකින් ඒක බය වෙන්න එපා. මේ ධානයන්ගේ තියෙන හොඳ ගතිය තමයි ඒ ඒ කාමයන්ගේ ඇලිනවා වගේ මේවයි ඇලීමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ මේ මේ විදිහට තමන්ගේ කෙනෙකුට යම් ආකාරයකට ඇලිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රීතිය නිසා ප්‍රීතිය අල්ලගෙන එහෙම ඉන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට වරදින්නේ නැහැ. ඒ කියන්නේ පහළට වැටෙන්නේ නැහැ. ඉහළටම ගමන් කරනවා මිස. හැබැයි තිතින්ට ගිහිල්ලා යා යම් කිසි තැනකට ගිහිල්ලා හිර වෙලා ඔහෙ ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ නමුත් මේව වඩන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. මේක හරියට දෙවෙනි පන්තියට යන්න ඕන පුද්ගලයා පළවෙනි පන්තියට යන්න ඕනේ. තුන්වෙනි පන්තියට යන්න නම් දෙවෙනි පන්තියට යන්න ඕනේ. අන්න ඒ වාගේ මේ එක එක தත්වයට එක එක පන්තියට ඒක පවත්වාගෙන යන්නට ඕන. ඊට යවත් වීමෙන් තමයි මේක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
ගොඩාක් පින් ડોક્ટર අනතුංග මේ විදිහට පැහැදිලි කළාම ටික ටික තේරෙනවා. ගොඩාක් පින්.
හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අනතුංග තරංග කතා කරන්නේ.
ආ.
ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
මට දැනගන්න ඕනේ දැන් අපි අර මේ සූත්‍රයේ මුලින්ම කිව්වා අපි වේදනාවේ ඇලෙනවා ඒක අපිට පැහැදිලි සුඛයේ සුඛ දුක්ඛ දෙකේම අපි ඇලෙනවා කියන ඇලෙනවා ගැටීම ඇති වෙනවා කියන එක මේ සම්පස්සේ ඇලෙනවා කියන එක ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකයි සම්පස්සයයි වේදනාවයි දෙකේ අපිට වේදනාව අඳුන ගන්න පුළුවන්. දැන් සම්පස්සේ ඇලෙනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඒක හරිය දරුණු ලඩා, බොහොම දරුණු ලඩා. දැන් ඇහැයි රූපය ගැටල චක්කු විඥානය ඇති වෙනවා නේද? එතකොට තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශයෙන් කරන්නේ මොකද්ද? ස්පර්ශයේ ලක්ෂණය තමයි මේ එකතු කරනවා කියන එක. මම පොඩ්ඩක් ඉන්න. ඔව්. දැන් ස්පර්ශය හේතු කොටගෙන තමයි අපි ස්පර්ශයෙන් තමයි එකතු කිරීම කියන එක කරන්නේ. දැන් අපි අපි හිතමු උදාහරණයක් වශයෙන් ඔන්න තමන්ගේ ඉස්සරහා පිටට ලස්සන වූ පුරුෂයෙක් හරි කාන්තාවක් හරි එනවා කියලා. ඒතර පුරුෂයෙක් නම් හිතා ගන්න කාන්තාවක් ගැන, කාන්තාවක් නම් හිතා ගන්න පුරුෂයෙක් ගැන. තමන්ගේ ඉස්සරහට මේ පුද්ගලයා එනකොට මේ පුද්ගලයාගේ යම්කිසි ලක්ෂණයන් නිසා රූපේ ස්වභාවය, වර්ණය, නිමිත්ත වගේ දේවල් නිසා මේ පුද්ගලයාගේ තුල යම්මාකාර වූ දෙයක්, වේදනාවක්, සංඥාවක් වගේ දෙයක් ඇති වෙනවා මේ හේතු කොටගෙන. දැන් බලන්න මේ පුද්ගලයා පහුවෙලා ගියාට පස්සේ සමහර විට මේ ගිය පුද්ගලයා කහිනවා වෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න අර තමන්ගේ ඇතිවිච්ච අර ස්පර්ශය හේතුවෙන් ඇතිවිච්ච දෙක කහිනවද කියලා. මේක හරිය සියුම්ව බලන්න ඕන දෙයක්. තමන්ට හොඳට පේනවා අර පුද්ගලයා කහිනවා, හැබැයි මේ මගේ ස්පර්ශයෙන් ඇතිවිච්ච දේ නම් කහින්නේ නැති කියලා. අර පුද්ගලයා වාණිය කැපිලා මැරෙන්න පුළුවන්, හැබැයි මේ අනිත් එක මැරෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි ඇති වෙන සුඛ සංඥාවක් තියෙනවද? ඒ කියන්නේ මෙතෙන්දි ඇතින මුලින්ම අර සුඛය කියලා දෙකක් ඇතිවීමක් හේතුකට වෙන, මේ කියන්නේ පුරුද්ද නිසා, මේ වගේ පුද්ගලයෙක් මේ වගේ යම්කිසි ලක්ෂණයක් හේතුකට වෙන තමයි අපිට මේ දේ ඇති වුනේ. ඒ සංස්කාර ස්කන්ධය විසින් තමයි මේක හැදුවේ. මේක හැදීමේදී මමංකාරයක් තියෙනවා. අර අරයගේ ගතිය, අරයගේ යම්කිසි දේ හැඩරුව හෝ යම්කිසි දේ මේක ගත්තා. තමන්ගේ මනසින් මමංකාරයක් වුණා. මමංකාරයේ හේතු කොටගෙන ඔන්න සුඛ සංඥාවක් ඇති වෙනවා. මේ සුඛ සංඥාවේ තියෙන්නේ සාස්වපස්ස අනුපගමන ලක්කනා සුඛ සංඥා කියනවා. මේ ආපහු මේ ස්පර්ශය කරා මේ මනස ගෙනියන. දැන් බලන්න මෙතෙන්දි යන්නේ මේ සුඛ සංඥාව හේතු කොටගෙන අර පුද්ගලයාට නෙමෙයි, අර ස්පර්ශයටයි යන්නේ. අන්න ඒක නිසා තමයි මේ තමන්ගේ කවුරු හරි බොහෝම හිතවත්ව හිටපු ලස්සනෙක බිරිඳ වෙන්න පුළුවන්, පුරුෂයා වෙන්න පුළුවන්. ඒ කෙනෙක් මැරුණට පස්සේ අර මිනිස්සු නැවතත් අර එයා ගැන කතා කරන්නේ ඒ තැනට මෙයා වෙන්නේ ඒ යන්නේ ස්පර්ශයටයි. මේ එකතු වෙන තැනටයි යන්නේ. ඒ ස්පර්ශයට යෑම නිසා තමයි මේ ඒ පුද්ගලයා නැවත නැවතත් අර ඒ දේ ගැන කතා කරමින් ඒක හඳාගන්නේ, වැළපෙන්නේ, දොඩවන්නේ, ඒක ගැන සිත සිතා ඉන්නේ අර ස්පර්ශය. එතකොට ස්පර්ශය හරිය වැදගත් දෙයක්. ඒකේ ලක්ෂණය තමයි එකතු කිරීම කියන එක. ඇහැයි රූපයයි චක්කු විඥානය කියන තුන මේ ස්පර්ශය විසින් එකතු කරනවා. දැන් මෙතන වේදනාවක් නම් අපි කතා කරන්නේ එකතු කිරීමේ ලක්ෂණය. වේදනාවේ තියෙන විඳින ලක්ෂණය. අර එකතු වුණාට පස්සේ වෙන ක්‍රියාවලිය හේතු කොටගෙන සංස්කාරස්කන්ධය විසින් හදන වේදනාව තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට දැන් ස්පර්ශය කියන එක වෙනයි, වේදනාව කියන එක වෙනයි. වේදනාවට හේතු වුනේ අර ස්පර්ශය. බලන්න මේ වගේ හරි ලොකු වෙනසක් තියෙනවා මේක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොහොම පිළිච්චි.
යම් කෙනෙක් භාවනා කරනකොට එයා ඉතරමින් එක්කෙනෙක් භාවනා කරනවා කියනවා. බුද්ධ ලෝකයේ යම් කිසි රූපයක්
ඒක ඉතින් මවා ගන්න දෙයක්. ඒක එක එක විදිහට සිද්ධ වෙන්න පුළුවන්. එක එක විදිහට සිද්ධ වෙන්න පුළුවන් කියන්නේ ආලෝකයක් සහිත නිසා ඒ ආලෝකයෙන් යම් යම් අය දකින්න පුළුවන්කම ඇති වෙනවා. අපි ආලෝකය හේතු කොටගෙන ආලෝකයෙන් අපි ප්‍රේතයන් වගේ අය දකිනවා, දෙවිවරු වගේ අය දකිනවා. එතකොට ඒක මම හරියටම දන්නේ නැහැ ওই කියන අවස්ථාවේදී ඒහෙම සමාධිය නිසා ඇතිවෙච්ච දෙයක්ද කියලා. සමාධිය නිසා ඇති වුණා නම් ආලෝකයක් තියෙනවා නම් ඒ ආලෝකයේ හේතු කොටගෙන පුදුමාකාර දේවල් දකින්නවා. ඒ විදිහට තමයි මම නම් ඔය වෙන ලෝකයන් පවා දකින්නේ ඒ ආලෝකයේ හේතු කොටගෙන. එතකොට ඒක ඇවිල්ලා ඒ දිබ්බ චක්කු ඥානය දක්වා ගමන් කරන, දිබ්බ චක්කු ඥානය නෙමෙයි ඥානය දක්වා ගමන් කරන දෙයක්. ඒක වඩන්නට ඕනි දෙයක්. එහෙම දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ආලෝකයේ වැඩිවීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ආලෝකය සිහි කරන්න කරන්න ඒක වැඩි වෙලා ඒක හොඳට පැහැදිලිව පේන්න ගන්නවා තව තවත්. අර ඒ පුද්ගලයා ගැන මනස යොමු කරන්න ගත්තොත් ඒක නැති වෙලා යනවා. ඒ පුද්ගලයා හරි ඒ සත්වයා හරි ගැන යොමු කරන්න ගත්තොත් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ ඇවිල්ලා ඉන්න පුද්ගලයා තමන් ඒ දැක්කයි කියලා දැනගන්නකොටම ඒ පුද්ගලයාත් යන්න යනවා. එහෙම ගතියකුත් තියෙනවා. දෙවි කෙනෙක් නොවෙනවා නම්. එතකොට මේ ඒ වගේම අපේ මනසේ කිලුටු බවකටපත් වෙනවා. අර පුද්ගලයා දැක්ක ගමන් අර අපේ පුරුදු වෙලා තියෙන දේවල් තියෙනවනේ. ආ මේ කවුද කියලා අර හොයන්න පටන් ගන්න. යන්නේ හොයන්න පටන් ගැනීමත් එක්ක හේතු කොටගෙන මේ ඒ දේවල් නැති මමගේ පහලට ඒ ධානයන්ගෙන් පහලට වැටීමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ওই தත්ත්වය හරියටම කියන්න බෑ. මොකද්ද කියන්නේ කියන එක මට තේරෙන විදිහට නම් ආලෝකයක් සහිතව පේනවා නම් මේ කියන්නේ සමහරකටම කල්පනා කරන්න මේ ආලෝකය නිසා දැකීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒක තමන් සිතින් මවා ගන්න දෙයක් වෙන්නේ නැහැ. සිතින් මවා ගන්නවද නැද්ද කියන එක තමන්ට තේරෙන්න ඕනේ. මේක මම මේ පුද්ගලයායි කියලා මම හිතාගෙන යාගෙන කල්පනා කිරීමෙන් උනායි කියලා හිතුවා නම් අන්න එතකොට තමන්ට මෙනියන්නේ නම් තමන් මේ මවාගෙන ඒක ගැන කතා කරන්න කියන එක. ඒක සාධෝපය
කියන්නේ
එතකොට ඉතින් ඒක එහෙම ඒ කියන්නේ ආලෝකයක් නැtei කියලා කියන්නේ තමන්ට ආලෝකයක් ඒ පුද්ගලයාගේ ආලෝකයක් නෙමෙයි මම මේ කියන්නේ ආලෝක සංඥාවක් භාවනාවේදී සමාධිය ඇති වුනහම තමන්ට ඇති වෙනවද කියන එක දන්නවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම එහෙම අය මම අහලා තියෙනවා මම දැකලා තියෙනවා එහෙම ඒ කියන්නේ මම කතා බහ කරලා තියෙනවා ඒක එක හේතු තියෙනවා ඉතින් ඔයාලට ඒ තමන්ගේ සම්බන්ධතාවය තියෙන පුද්ගලයෝ එහෙම ඇවිල්ලා ඉන්නවා තරහට ඇවිල්ලා ඉන්නවා ඔයගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඔක අපිට හරියටම කියන්න බෑ මොන අවස්ථාවද කියන එක. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? තව කාට හරි ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න. එක සූත්‍ර දේශනාවක් තමයි මහා හත්ති පදෝපම සූත්‍රය. අනිත් මේ අපි අද හුඟාගම මේ ධාතු සම්බන්ධයෙන් කතා කරා. ධාතු නොදන්නාකම නිසා මේක වෙනවයි කියන එක. එතකොට මහා හත්ති පදෝපම සූත්‍රයේ තථාගතයන් සරියුත් මහරහතන් වහන්සේ හොඳට පැහැදිලි කරනවා මේ ධාතු සම්බන්ධයෙන්. අනිත් අතට ප්‍රශ්න නැගුණා මේ එක එක ධාතු භාවිතා කළා ඉහළ ධානයන්ට යන ගැන. එතකොට අපිට ඕනනම් අර ධාතු විභංග සූත්‍රය සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය සුදුසුයි කියලා. කාට හරි ධාතු විභංග සූත්‍රය සාකච්ඡා කරන්න ඕනි කියලා හිතනවා නම් ඒක කරන්නත් පුළුවන්. කාට හරි මොන හරි ප්‍රෙෆරන්ස් එකක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි මහා හත්ති පදෝපම සූත්‍රය එනසු සුමානට සාකච්ඡා කරමු. මේක මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 28 වෙනි සූත්‍රය. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર තෙරුවන් සරණයි.
සරණයි ડોક્ટર. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.